කරමු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිබේසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධ රතනං යාව නිම්භානං සරණං ගච්ඡාමි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදි තම්බෝ විඤ්ඤූහිති. ධම්ම රතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා හේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාරති සංඝරතනං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බතානි සුපතිට්ඨිතම් ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා මහියංගනං නාගදීපං කල්යාණං පාදලාංචනං දිවා ගුහං දීඝවාපී චේතියංච මුතියංගනං තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං ස්වර්ණමාලි මහා චෛත්‍යං ධූපාරාම භයාගිරිං ජේතවනං සේල චෛත්‍යං තථාගාචර ගාමකං හේතේ සූල සඨානානි අහං වන්දාමි සම්බදා. ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධම් පූජයාමි තමෝනුදම්. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ. සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලං. ජයෝ මුනින් දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝසේ උග්ගෝසයුම් දේව ඝනාපසන්නා හේතේන සච්චේන ජයස්සුමයිහං සාදු සාදු සාදු. අද දවසෙහි පින් ඇති ධර්ම දේශනා දායකත්වය දරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි චානක ඒකනායක පින්වත් මැතිතුමා විසින් අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් ආදරණීය පියාණන්වල සිරිල් ඒකනායක මහතා අභාප්‍රාප්ත වී අප්‍රේල් මස 21 වන දිනට සත්වසරක් පිරිම නිමිති කොටගෙන හා ආදරණීය මෑණියන් වන කුසුමා ඒකනායක මාතාව අභාප්‍රාප්ත වී අප්‍රේල් මස 21 වන දිනට වසරක් පිරීම නිමිති කොටගෙන මෞතුමියගේ ඒ වගේම පියාණන්ගේ සසර ගමන සුගතිගාමී වේවා සැපවත් වේවා සසර කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කිරීම සඳහා ඒ අන්දමින්ම මේ දහම් පඬුර හිමෞපිය දෙපළ ඇතුළු වංශ පරම්පරාගත මේ පරලෝකයේ හැම දිනාටම පින් පඬුරක් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සාසනික කටයුතු කිරීමට ආශිර්වාදයක් එම් පින්නතුන් ඇති කරලා තියෙනවා. ඒ වගේම රටවාසී ලෝකවාසී හැම දිනාටමත් කායික මානසික සුවය ලැබේවා, පවතින ගැටලුකාරී තත්ත්වයන් සමනයටපත් වේවා, සියලු දෙනාටම සද්ධර්මයේ අගය වැටහේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අන්දමින් කල්පනා කරගෙන අද දවසෙහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි චානක ඒකනායක පින්වත් මැතිතුමා. එතුමාගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙදහස් 22 වසරේ 4 වෙනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, ධර්මයේ අවශ්‍යතාවය ඉතාමත්ම වැඩිපුර දැනෙන කාලයක් මේ යුගය. හැමෝගෙම හිත් සංසුන් විය යුතු කාලයක්. විවිධ සාධනික හේතු නිසා අර ජනෙල් දෙක වහන්න කවුරු හරි දහමක තියෙන වටිනාකම ලෝකෙට නොතේරී යන ස්වභාවයක් දක්නට තියෙනවා. මිනිස්යාගේ විෂම ලෝභයන් මුදුන්පත් වුණාට පස්සේ ධර්මයේ තියෙන වටිනාකම නැති වෙනවා. වැඩිහිටියන්ගේ, මව්පියන්ගේ, ගුරුවරුන්ගේ, ස්වාමීන් වහන්සේලාගේ වටිනාකම් මෙහෙම නැති කරනවා. ඒවා මොකවත් ඕන්නේ. කාලබීල ජීවත් වෙන විනෝද වෙන ජීවිතයක් ගැන හිතනවා. ඔවුන්ට තේරෙන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් සිදුවෙන ලෝක ශාසනික සමාජික හේතු. දැන් හාමුදුරුවෝ කෙනෙක් මලාම පාංශු කුලේ තියෙනවා. හත් දවසේ දානේට වඩිනෝ වළඳනෝ ගේනෝ තුන් මාසෙ බණක් කියනෝ අවුරුද්දෙ බණක් කියනෝ. ඒ නිසා වියෝ දුකෙන් ඇති කරන මානසික පීඩාවන් වලට ලක් වෙන ප්‍රතිශතය මෙවැනි රටවල් වල අඩු. තේරුණාද? එවැනි තත්ත්වයක් නැහැ යුරෝපා රටවල් වල. ඒගොල්ලන්ගේ වියෝ දුක වේදනාව නිසා ඔවුන්ට සිද්ධ වෙන වෛද්‍යවරු හරහා ප්‍රතිකාර ලබා. එතකොට කවුද මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ? වෛද්‍යවරු. ඒ නිසා මේ හාමුදුරුවරු කියන්නේ නිකං කන ජාතියක් කියලා. කාගේ හරි ඔළුවේ මනසක් තියෙනවා නම් ඒ ඔහුගේ තියෙන නූගත්කමමයි අනවබෝධයමයි. හිතන්න පුළුවන් නේද උන්වහන්සේ කතිකාචාර්යවරයෙක් කියලා හිතුවාම ඉවරයි. බණ දේශනා කරන ලෝකේ හා විද්‍යාව දර්ශනය හා මනෝවිද්‍යාව පිළිබඳව කියලා දෙනෝ මානසික උපදේශකවරයෙක් මනෝවෛද්‍යවරයෙක් එහෙම නැත්නම් ගුරුවරයෙක් එහෙම නැත්නම් කතිකාචාර්යවරයෙක්ගේ නැත්තම් යුනිවර්සල් ලෝ එක පිළිබඳ උගන්වන නිසා ලෝය කෙනෙක් කියලා හිතුවට කමක් නැහැ. තේරුණාද? එතකොට හාමුදුරු නිකන් කනවද? මං කියන්නේ මෙහාට නම් මට නම් පිනට කිසිවක් දෙන්න එපා. මං පිනට කන්නේ නැහැ. ප්‍රතිඋපකාර වශයෙන් දුන්නට කමක් නැහැ. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එකපාරට මට උදව් කරන්න ඇහුවොත් මං අහන්නේ ඇයි ඔබ මට උදව් කරන්නේ? මාව සුදුද කවුද කියලා අඳුරන්නේ නැතුව ඇයි මට උදව් කරන්නේ? ඇයි මට දන් දෙන්නේ? මං එහෙම අහනවා. ඒ නිසා මට පිනට එපා. එහෙම පිනට කන්න ආසත් නැහැ. පිනට කන්න අපි උවමනත් නැහැ. අපිට මොලේකුත් තියෙන හොන්නම් මේ අතපයත් තියෙන හොන්නම් ව්‍යාපාරයක් කරලා හරි රස්සාව කරලා හරි හරි අම්බ කරගන්න පුළුවන්. මේ අඩුපාඩු ඇතුව නෙමෙයිනේ. ඒ නිසා සාසන ධර්මය කියලා කියන්නේ ලොකු ගැඹුරු එකක්. ඒක ගැන අධ්‍යයනයක් නැති අය හිතනවා මේක හරි මේ ලේසි පාසු තැනක් කියලා. සාසන ධර්මය කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒකට ඇතුල් වෙන්න උනත් හැමෝටම ලේසි පාසු නැහැ. ඒක දරන්න උනත් ලේසි පාසු නැහැ. දරාගෙන ඉන්න උනත් ලේසි පාසු නැහැ. ඒ නිසා ඒ අගය පිළිබඳව හොඳට සමාජයේම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ කියන එක අපි මතක් කරනවා. අපේ කරුණාව මෝඩකමක් නෙමෙයි කියලා හිතන්න පුරුදු වෙන්න ඕන. එහෙම කෑ ගහන අයට කියන්න වෙන්නේ ඔය ගොඩාක් මහන වෙලා ඉන්නේ අඟුලිමාලෙලා කියලා. තේරුණා නේද? ඒ බැරි අය නෙමෙයි. එක්ක හමුදාවේ හිටපු අය, එහෙම නැත්නම් විවිධ විශේෂ වෘත්තීන් වල නියලිච්ච අය, ප්‍රධානි නොයෙකුත් නොයෙකුත් උදවිය, සමාජීය වශයෙන් වැඩ කරපු ක්‍රීඩකයෝ, සටන් කලාකරුවෝ, සටන් ගුරුවරු ආදී තමයි මහන වෙලා ඉන්නේ. නිකන් නිකම් ආතප්පාත නැතුව නෙමෙයි. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ මේ සමාජයේ තියෙන හොඳම සාරය මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. බොහොම අහිංසක ලෙස ඇත්තෝ වයසට ගිහිල්ලා හරි මහන වෙන්නේ ජීවිතය පිළිබඳව හොඳම ශක්තිය ලෝකෙට පෙන්නලා දායාද කරලා තමයි බොහෝ දෙනෙක් කලාතුරකින් ඉතින් හරි අම්බ කරගෙන ගන්න හිඟා ගන්න මාන වෙච්ච අය කොයි හරි එක්කෙනෙක් දෙන්නේ කැති. ඒකට වැඩිය ගරහන්නේ නැත්තේ මේක කරුණාවන්ත
ශාසනයක් නිසා. එනිසා අපි හොඳට මතක තියාගන්න ඕන මේ සමාජයේ තුල මතවාද ගොඩ නැගෙනකොට මතවාද සුන්දර වෙන්න පුළුවන්. බණ හරි වෙන්න පුළුවන්. ආකල්පයක් අදහසක් හරි වෙන්න පුළුවන්. ආගමක උනත් දෙසන කෙනෙක් වෙන්න පුළුවන්. මතවාදේ සුන්දර වෙන්න පුළුවන්. ලස්සන වෙන්න පුළුවන්. අලංකාර වෙන්න පුළුවන්. රැවටෙන්න එපා. මම බලන්නේ නම් මතවාදයේ දිහා නෙමෙයි. මම බලන්නේ මතවාදයේ ප්‍රකාශ කරන්නේ කවුද කියලා. මෙන්න බලාගෙන යනකොට මතවාදයේ සුන්දර මතවාදයක්, හංස විලාසයේ මතවාදයක් නරි ප්‍රකාශ කරනවා. නරිවාද කියලා ඒවට කියනවා නේ. මතවාදයේ ප්‍රකාශ කරන්නේ නරි. මතවාදයේ සුන්දර මතවාදයක්, හාවෙගේ ජීවිතයක මතවාදයක් හිවල්ලු වෙන්න ප්‍රකාශ කරනවා. ආන්න එවිට අපිට තේරුම් කරගන්න පුළුවන් මේ තමයි කිඹුල් කඳුළු කියලා. කිඹුල් කඳුළු කියලා. මෙන්න මේ වගේ ගැඹුරු බුද්ධියක් නුවණක් නැත්තම් ඒ සමාජය විශාල ප්‍රපාතයකට, අගාධයකට යනවා. මතවාද සුන්දර වුණාම ඔහේ ඇදිලා යනවා. ඒ වගේම ද්වේෂ කරන්න හරියට ලැස්තියෙන් ඉන්නවා. කියන්නේ දැන් මේ නිර්වාණය පිළිබඳව උද්‍යෝගයක් ඇති කරනවට වැඩි ද්වේෂය පොඩ්ඩක් අවසන පැත්තේ දෙයක් කිව්වොත් හරියට ඇදිලා යනවා. ඇයි හේතුව? ද්වේෂාන්තයේ වැඩි ශ්‍රී ලාංකිකයන්ගේ. බිරිඳටවත් ලව් කරන්නේ නැහැ නේ, ආදරය කරන්නේ නැහැ. පාරේ දිවත් අතිවත් අල්ලන්නේ නැහැ නේ, ගෙදර දිවත් අතිවත් අල්ලන්නේ නැහැ. මූණ ඉඹලවත් තියෙන කාලයක් කල්පාන්තරයකට මතක නැහැ. ඒක තමයි ශ්‍රී ලාංකික සංස්කෘතිය. ඒක නිසා වෛරී පැත්තට, ද්වේෂී පැත්තට වරදක් නෙමෙයි කියන අදහස ඔළුවේ තියෙනවා. වෛරය කියන්නේ බුද්ධ ආගමෙන් අපිට උගන්වපු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. ප්‍රතික්ෂේපයනේ. යම් යම් දේවල් පුජ්‍යලිව ප්‍රතික්ෂේප කිරීම, යාන වාහන ප්‍රතික්ෂේප කිරීම, භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීම. දැන් උදාහරණයක් වශයෙන් කියනොත් සැප විඳින එක වරදක් හැටියට පෙන්නලා රජයක් වුණත් පිළිගන්න පුළුවන් රටක්. තේරුණාද? සැප විඳිනවයි කියන එක. ඒ වගේම භික්ෂූන් වහන්සේ කෙනෙකුට ගරහන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි මොකද්ද? සැප විඳිනවා. තේරුණානේ? එතකොට සැපයට ඉරිසියා කරන රටක් දියුණුවේද? මම මේ බණ කියන්නේ සැප විඳින අයට දුක් වෙන්න කියලා නෙමෙයි, මේ දුක් විඳින අයට සැපවත් වෙන්න කියන එකට. ඒ නිසා මේ වචනේවත් එක්ක භාවිතා කරන්න නැතුව ඉන්න ඕන. කෙනෙක්ගේ වාහනයකට ඉරිසියා කළොත් සංසාරේ පහින් යන්න සිද්ධ වෙයි. අනුන්ගේ වාහන හීරුවෝ, හුලම් බැස්සුවෝ. තේරුණා නේද? සංසාරේ පහින් යන්න වෙයි. ඒ උදවියට තමයි එහෙම සිද්ධ වෙලා තියෙන්නේ. කෙනෙක්ගේ සැපයට ඉරිසියා කළොත් සංසාරෙම දුක් විඳින්න වෙයි. එනිසා ඒව කරන්න පකා. ඒව නෙමේ ජීවිතේ ප්‍රතික්ෂේප කරන්න ඕන, ගරහන්න ඕන කාරණා ඒව නෙමේ. ඉතින් මේ මිනිස්සු හිතාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් පාරේ මේ සෙරප්පු නැතුව අපේ ගෙවල් ඉස්සරහට එයි කියලා. මේ නූතනේ බුදුහාමුදුරු වැඩ හිටියනම් ඔබට මට කිට්ටු වෙන්නවත් බෑ. තේරුණා නේද? බුදුහාමුදුරනේ අඩුම ධර්මයේ දලයි ලාමා හාමුදුරු ළඟටවත් කිට්ටු වෙන්න බෑ. නූතනේ පාප් වහන්සේ ළඟට කිට්ටු වෙන්න බෑ ලේසියෙන්. ඒ නිසා අපේ මිනිස්සු හිතන්නේ ඒ කාලේ බුද්ධ කාලේ 2600ක් එහාට ගිහිල්ලා ඒ විදියටම අපේ ඉස්සරහට, ගේ ඉස්සරහට එයි කියලා. ඒවා මෝඩකමත්, අඥානකමත්, අදූරදර්ශී බවත් නොතේරෙන කමත් නිසා තමයි වෙන්නේ. එතකොට මේ රටේ ඕන තරම් දුක් විඳින ස්වාමින් වහන්සේලා ඉන්නවා, යාන වාහන නැති හාමුදුරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට දානයක්වත් දෙන්නේ නැතුව කොයි හරි ස්වාමින් වහන්සේ කෙනෙක් කවුරු හරි දායකයෙක් හරි පූජ කරන වාහනයක් තිබුණොත් දුකේ බොහෝම ලෙස පන්සල් හදාගත්තොත් දැන් මේ මං අහන්නේ අපි මේ මට්ටමට හදාගත්ත පන්සල දිහා බලන්නේ නැතුව මම කියනවා ඔබට පුළුවන් නම් මේක රිවයින් එකක් තියෙනවා නම් මම ඕන රිවයින් කරලා බෙන්නන්න පුළුවන්, මගේ ළඟ ෆොටෝස් ඔක්කොම තියෙන නිසා මේක හැදෙන දවසේ ඉඳලා පටන් බලන්නකෝ. අවුරුදු 20ක් මෙතන හැදෙන දවසේ ඉඳලා බලන්න. එතකොට gadulu කැටයක් දීපු නැති මිනිස්සේ අද මේක බලලා ඉරිසියා කරනවා නම් වෛර කරනවා නම් ඒ මිනිස්යාගේ තියෙන ක්ලේශ ධර්මයක්ම තමයි, අපාගාමී සංකල්පයක්ම තමයි. ඒ මිනිස්සු බාර් එකට ගිය නිසා, අරක්කු බීපු නිසා, තීපු සල්ලි විනාශ කරගත්ත නිසා මේ මිනිස්සුන්ට ගේ දොර නැතුව ඇති. මේ රටේ මිනිස්සුන්ට සල්ලි තියෙන විදියක් නැහැ. බාර් එකේ තියෙන පොලිම දැක්කහම මේ දුප්පත් මිනිස්සු. අපිට කියනවා මේ බැංකුවල වැඩ කරන මහත්මියන් ගැන වැඩසටහන වලට අපේ හාමුදුරුවනේ දැන් මේ පළාතේම තියෙනවා මං හිතන්නේ බාර් 10ක් 15ක් විතර, හැම බාර් එකකින්ම මිලියනයකට වැඩි එනවා කිව්ව දවසට. දවසට 1 මිලියන එනවා. එතකොට පහක් තිබ්බොත් එහෙම මිලියන 5ක් දවසට දෙනවා. එතකොට ඉතින් මේ මිනිස්සු දුප්පත්ද? දවසට ලක්ෂ 50ක් වේදන් කරන්න පුළුවන් මිනිස්සුනි ඉන්නේ. ඉතින් එක ගෙදරකට ලක්ෂ 50 ගානේ වාහන අරන් දුන්නොත් එහෙම ගමකටම හොඳ වාහන අරන් දෙන්න පුළුවන් අවුරුද්දකින් 365. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අපගේ ශ්‍රී ලාංකික ජනතාවට ඥානය දායාද කරත්වා, ප්‍රඥාව දායාද කරත්වා. ඒක තමයි ක්‍රියාවල. එහෙම නැත්තම් වෙන්නේ අර තියෙනවා මොකද, එක කඩතුල්ලක් වහන්න ගිහිල්ලා කඩතුළු 1000ක් හදාගත්තේ කියලා. ඉතින් අපි හරි ආසයි මේ රට සාර්ථක වෙනවට, දියුණු වෙනවට, අරගල කරලා හරි මොනෝ දේශපාලනය කරලා හරි ඔළුවෙන් හිටගෙන හරි සාර්ථක වෙනවනම් මිනිස්සෙක් මම හරි කැමතියි. නමුත් එක කඩතුල්ලක් වහන්න ගිහිල්ලා 1000ක් කඩතුළු හදාගන්නේ ඒකම තමයි කරගත්තේ. තේරෙනවා නේද? අපි මිනිස්සු කරගෙන තියෙන්නේ ඒකමයි. 71 කරගත්තේ, 81 කරගත්තේ, දැනුත් කරගන්නේ. මේ වෛරය දෝරේ ගලන්න පටන් ගන්න. ඒක දෝරේ ගලා ගත්තාම ඒක අල්ලපු ගෙදර මිනිස්සය හරි වෙන්න පුළුවන්. තමන්ගෙම යන එන පාර වහ ගන්න මෝඩ මිනිස්සුනේ. තමන්ගෙම ඥාති යහට මෙහාට යන, තමන්ගෙම තෙල් ටික ආහාර ටික ප්‍රවාහණය කරන පාර වහ ගන්න මෝඩයෝ. ලෙඩා දුකා යන කෝච්චි පාර වහ ගන්න මෝඩයෝ. උප්පත්තියේ හැටිද, එහෙම නැත්නම් එන්නතෙන් පස්සේ ඇති වෙච්ච මොලේ රසායනික දෝෂයක්ද? ඔයත්තන්ගේ අදහස මොකද්ද? උප්පත්ති ගතියද සිංහලයාගේ? ඈ එහෙනම් එන්නතෙන් පස්සේ රසායනික தত্ত্বය. ඒක හොඳට තේරුම් කරගන්න. දැන් මං කියන්නේ කෙනෙක්ට දේශපාලනයකට මේ උද්ඝෝෂණයක් එක කවන්නේ කියමුකෝ, තමන්ම යන එන පාර වහ ගන්නවා. තමන්ගේම ඥාති, තමන්ගේම හාමුදුරු. දැන් මම දැක්ක එක වීඩියෝ එක හාමුදුරුත් දානට ගිහිල්ලා පයින් යන්න ඕන පන්සලට එතන ඉඳලා. ආයි කතාවක් නෑ, පාර වැහුවා. තමන්ම යන එන පාරේ රේල් පීලි පන්නන. තමන්ගේම සහෝදර වෙන. තමන්ගේම සහෝදර ජනතාව, බෞද්ධ ජනතාව, අබෞද්ධ ජනතාව, ශ්‍රී ලාංකික ජනතාව යන පාර හරහා තෙල් ටැංකියක් නතර කරනවා. වේගෙන් එන කෝච්චිය මේ තෙල් ටැංකිය වදිනවා. වැදිච්ච ගමන් මේක ගිනි ගන්නවා. ගිනි අරගෙන මුළු කෝච්චිය පුරාම මේක ඇදිලා යනවා. කෝච්චියේ ඉන්න ඔක්කොමත් මැරෙන්න පුළුවන්. මේ ගිහිල්ල වැදිලා කැලෑවල් හෝ ඒ ආසන්න තව තව ස්ථානවල වැදුණොත් ඒ ගමම විනාශ වෙන්න පුළුවන්. සුන්දර මිනිස්සු ඉන්නේ නේ, අතිශයින්ම සාහසික. මේගොල්ලෝ බෞද්ධයෝ නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ ශාසනයයි නෙමෙයි, මෙහෙම ගොංකම් කරනවාද? රේල් පාර හරහා නිකම්වත් නතර වුණා නම් තෙල් ටැංකි බවුසරයක් නතර කරන්න නෙමෙයි, නතර වුණා නම් අපි බැහැලා ඒක තල්ලු කළා අයිනකට දාන්න ඕන නේද කියලා කල්පනා කරන කරුණාවන්ත මිනිස්සු. ඉතින් මේවා උද්ඝෝෂණවත්, මේවා පෙරලිකාරකම්වත් නෙමෙයි, මේව තමයි උපන්ගේ මෝඩකම්. ඉතින් මෝඩකමක් තේරුම් ගන්න ප්‍රඥාවක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනෝනේ දෙන්නෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් ඉන්නවා තමන්ගේ මෝඩකම අඳුනනවා. තමන්ගේ මෝඩකම අඳුරනවා නම් එයා ප්‍රඥාවන්තයෙක් හෝ ප්‍රඥාවන්තයෙක් වීමට සුදුස්සෙක් කියනවා. තමන්ගේ මෝඩකම, තමන්ගේ වැරද්ද අඳුරන්නේ නැති ජන කොට්ටාසයකට බීරියලෙන්ට වීණා වාදනය කළාට වැඩක් නැහැ. මිනිස්සු හොයන විමුක්තිය, දර්ශනය කොහෙද තියෙන්නේ? මේ මිනිස්සු දුවල දුවල හොයන්නේ මොකක්ද? ඒ මිනිස්සු හිතනවා ඇති සමහරලාට තරඟෙට මුදල් තිබ්බහම, තරඟෙට යාන වාහන තිබ්බහම, තරඟෙට ගෙවල් දොරවල් තිබ්බහම සැප සම්පත් ඇති කියලා නෑ. ඒ නිසා මානසික විප්ලවය, මානසික හඳුනා ගැනීම නොකරන තාක්කල් ඔහුට මොන තරාතිරමට තත්ත්වයට ගියත් සක්විති රජ වුණත් සහනයක් නෑ, අසහනය තියෙනවා. පැහැදිලිනේ? දැන් පුටින් ඉන්නෙත් අසහනේ. ලංකාවේ රාජරාජ අමාත්‍යවරු ඉන්නෙත් අසහනේ, ජනතාව ඉන්නෙත් අසහනේ. මොනව නැති නිසාද? ධර්මය නැති නිසා. අපේ මිනිස්සු ගොඩාක් අයගේ ඇඟ කහමින් තියෙන්නේ, අපේ ගම්පලාත්වලත් එහෙම ඉන්නවා. සංගීත පුරට හරි වෙසක් තොරණට හරි ගියාම මේ හරි අමාරු ඉන්න මේ මොකක් හරි නැද්ද, ඕගොල්ලන්ට පරණ ගහපු කොල්ලෙක් හරි නැද්ද ඇවිල්ලා කියලා කිව්වා. ඊට පස්සේ කවුරු හරි කියනවා මේ අපිට ඒ දවසක් අර සද්දි දාපු කොල්ල ඇවිල්ලා ඉන්නවා, අයියන් අපි යම් බලන්න යා. මේ කොහේවත් නැති වැඩක්, පරණ එකක් ඇදලා ගත්තා, ගිහිල්ලා උගෙන් ආලා කොල්ලරගේ අල්ලලා ඌට ගාලා, ඊට පස්සේ උන්ගේ ඉන්න අය මේගොල්ලන්ට ගාලා ලොකු රණ්ඩුවක් කරගෙන හැරලා උන කට්ටියක් පොළවේ තියන කට්ටියක් කහනවා. මම ජනාධිපතිනම් මං ඉස්සෙල්ලම කරන්නේ බොක්සින් ක්‍රීඩාව සඳහා වලලු හැම ප්‍රාදේශීය සභාවකම දානවා. මොකද අර කහන අයට ගහගන්න පුළුවන් නෑ ඇවිල්ලා, තැස්සනේ බොක්සින් ක්‍රීඩාව යෙදෙන්න පුළුවන්. ඒකට තමයි ඒ රටවල් එහෙම කරලා තියෙන්නේ. ත්‍රාසජනක අත්දැකීම් ලබන්න හිතන ඒගොල්ලන්ට ඒ විදිහේ ක්‍රීඩාවල් තියෙනවා. ඇඟේ පතේ හයිය තියෙනවා, රැඟ කහන අට්ටි ඉන්න ඒගොල්ලන්ට ලේ පණින් අඬු කඩා ගන්න ගහ ගන්න දෙනවා කුකුල් පොර වගේ. ඒව සමාජ විනාශ කියලා හිතාගෙන හිටියෙ විනාශත් නෙමෙයි. ඒවයින් තමයි සමාජ පීඩන නැති කරගන්නේ. ඒගොල්ලන්ට ඒ තැන පෙන්නනවා, කරලා දෙනවා. ඉතින් ඔන්න ඔය මට්ටමට ඔය විදියට සමාජය තේරෙන්නේ නැත්තම් දැන් මේ බණ කියන අයට මේවා කියන්නේ මොකටද කියලා ඇහුවොත්, බණ කියන අයත් මේ තෙරපි මේ ආවේගයේ ඉන්නව, දැන් මේ බණ අහන අයත් ඉන්නව එතන. එහෙම ඉන්නවද නැද්ද? ඒක එනවනේ, ඇඟෙන් එනවා, කුලප්පු වීම එනවා. මම බණ අහන කෙනෙක් ඈ, මම හාමුදුරු කෙනෙක් ඈ කියලා තේරෙන්නේ නැහැ. හාමුදුරන්ට උනත් එනවා ඒ කුලප්පු වීම. කවුරුත් කුලප්පු වෙනකොට තමනු තිබි කුලප්පු වෙනවා. කුලප්පු වෙලා කොහෙද යන්නේ මල්ලේ පොල් දන්නේ නැහැ. රාපියව, කොටාපියව, මරාපියව, එළෝපියව, ගෙනෙව්. ඊට පස්සේ කොහොමද ඉන්නේ? මේ දන්නේ නැහැ. ඉවස්ථාව ඒව දන්නේ. කවුද ළඟට එන්නේ මන් දන්නේ. ඉතින් ඒ නිසා විනුතුණේ අතිශයින්ම බුද්ධිවන්ත ඥානවන්ත වෙන්න ඕන. විනුතුණ කියන්නේ අපිත් ඔය හතර වසර පහ වසර ඉදදී මේ 80 ගණන් වල 88 ඉන්නේ. ඒ වගේ ඉදදී මේ මට මතකයි අපේ ඉස්කෝලේ ඉස්සරහ තිබුණා හමුදා කැම්ප් එක. අපිට හිටපු ලොකු අයියලා ටික ඔක්කොම එකතු වෙලා අපේ අතර ගල් එහෙම දීලා කිව්වා ගහපි කැම්ප් එකට ගල් කියලා. අපි ඇතරින් එකහුව කැම්ප් එකට ගන්න පොඩි උන්ගේ අපි හිතේ මේක විනෝද වැඩක් කියලා කාර ඉතින් බහමුදාකාරය යාට පයින් යාට පයින් පැනවෙන හිටියා ස්කෝලේ ටයිම් නේ හිටියා දැස් එක හමුදා නිලධාරී කාව පුතාලා ෂෝක් වැඩක් නේ කරන්නේ හොඳ වැඩක් කරන්න කිව්වා අපි ඉතින් සද්ද නැතුව හිටියා ඉතින් පුතාලා කන්නාස මොනවද මේ බනිස් හරේ මේ අපි මාළු වං ගන්න මොනවද මේ කිඹුල බනිස්සේ වලට එහෙම හරි ආසයි කිව්වා ආ දෙන්නම් දෙන්නම් මේ ගෙනල් මං ගෙනල්ලා දෙන්නම් කිව්වා ඊටසේ පුතාලට ගල් වලින් ගහන්න කිව්වේ කවුද අපි කිව්වා අර ලොකු අයියලා තමයි දුන්නේ ගල් ගහන්න කිව්වා ඔක්කොටම කැම්ප් එකට ආ හොඳ වැඩක් කරන්නේ පුතාලා කොයි අයියද කිව්වේ අර කොණ්ඩේ බොකුටු අර දික්කලිසන් ඇඳලා ඉන්නේ ඒගොල්ලෝද කිව්වේ ආ රයිට් රයිට් හොඳ පුතාලා කරන්න ඇලි කියලා ගිහිල්ලා ඉස්කෝලේ ඇරෙනකන් ඉඳලා අර බෝඩු අයියලා සෙට් එක අල්ලගත්තා. අල්ලගත්තා පස්සේ ඉතින් මම හිතන්නේ කීප දෙනෙක් ආයි හුස්ම ගන්නවා. අනිත් අය එහෙම නෑ ඉතින් 10ක් 12ක් අල්ලගත්තම හොර දෙන්නෙක් විතර එළියට ආවා. අනිත් අය ඔක්කොම ඉතින් 88 එනේ දන්නවනේ ඉතින් නේ. ආයි අහන්න ඕනේ නෑ. ඒ කාලේ දැන් ওই හීරුණාම කෑ ගහන කට්ටිය පාලනය කරේ. දෙවනනේ 80 ගණන් වල අන්න එමය දුන්නේ වැඩේ දුන්නාට පස්සේ ඉතින් ඒව තමයි ප්‍රතිඵල. ඒ නිසා එක කඩතොල්ලක් වහන්න ගිහලා දහස් කඩතොළු හදන්න එපා. ඒ නිසා තමයි බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන. පක්ෂ වශයෙන් හිතන්න එපා, පාට වශයෙන් හිතන්න එපා, අරූට ගහන්න ඕන කියලා විතරක් හිතන්න එපා. තමන්ගේ කකුල් දෙක දිහා බලන්න ඕන. තමන් කාටද ගහන්න යන්නේ, කොතෙන්ද තමන් පණින්න යන්නේ කියලා. අර ලස්සන තියෙනවා මේ ඡායාරූපයක්. අර හසේ ඉගිලෙන උක්කෙස්සෙක්ව අල්ලන්න වේගෙන් දුවගෙන යන බල්ලෙක් පණිනවා ඉස්සරහට. නමුත් ඔහු දන්නේ ඔහු පණින්නේ හෙලට කියලා. එතකොට අර විශාල හෙලකට මේ බල්ල වැටිලා එයාව මැරෙනවා. එතකොට මේ 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 ප්‍රචණ්ඩත්වයෙන් එන මිනිස්සු කොහෙද මේ පණින්නේ? මේ උඩින් ඉගිලෙන මිනිස්සුයෝ ඒ මිනිස්සුන්ට මේ රටත් එකයි වෙන රටකුත් එකයි. ඕන වෙලාවක උඩින් ඉගිලෙන මිනිස්සුන්ට පණිනවා ගිහිල්ලා එතකොට මොකද වෙන්නේ? හෙලට වැටෙනවා. කවුද වැටෙන්නේ? මේ ජනතාව. එතකොට මේ කියන්නේ කවුරුවත් ආරක්ෂා කරන්න කියන දෙයක් නෙමෙයි. මිනිස්යාගේ මනුස්සකම රැකෙන්න කියන කතාවක්. නැත්තම් මේ සිද්ධ වෙන්නේ මොකද්ද? ආ මෙන්න අපේ අරගලයට විරුද්ධ වුණා කියලා. එයාටත් එනවා මේ විරෝධතා. ඒ කාලෙත් එහෙමනේ. ඒගොල්ලන්ට විරුද්ධව හරි වචනයක් කතා කරන්න ගෙවල් වලටත් ඇවිල්ලා මේ බලපෑම් කරලා ගියා. අර අපේ අරගලයට විරුද්ධ වෙනවා කියලා. ඉතින් අපි සද්ද නැතුව හිටියා. මම හිතන්නේ පරණ ටයර් ටික ඔක්කොම ඉවරුණා. ටයර් 60,000ක් විතර ඉවරුණානේ. එච්චරයි. දැන් අපේම සමහර මාමල බාප්පලා ඥාති මුත්තල ගියා. ඉතින් මම ඒගොල්ලන් ඇහුව ගිහිල්ලා දුකයිද? දරුවන්ගෙන් පව ඇහුවාම අපෝනේ අපේ තාත්තල කරපු පව් ඒ තාත්තා අරන් ගියා. තමන්ගේ තාත්තා ගැනවත් දුක්කුන්නේ නැහැ. මොකද හේතුව ඔවුන් මේ සමාජයට විපතක් කළා කියලා ඒ දරුවෝ දැනගත්තා. සම්පකාර කඩාගෙන කෑවනම් පාරේ ට්‍රාන්ස්ෆෝමර් එක පිපිරුවනම් තමන්ගේ ගෙදරට කරන්ට් එක එන පාර වහනෝ වගේම අරක රජයේ දේපලක් කියලා හිතලා ට්‍රාන්ස්ෆෝමර් එක පිපිරවනවා. ගෙදරට ඇවිල්ලා කල්පනා කරනවා මොකද කරන්ට් එක නැත්තේ. ආ අපි පිපිරුවා. ඉතින් අන්න එහෙම මිනිස් සමාජයක ඇතර මේ වෛද්‍යවරුන්ගෙන් අහන්න ඕන මේ උපදිනකොට මුන්ගේ මොලේ අයින් කළා මොකක් හරි එකක් කළා එළියට ළමයා දෙනවද කියලා. නැත්තම් මේ වගේ වැඩ කරන්න විදියක් නැහැ. මොලේ සාමාන්‍ය සක්‍රියව මෙහෙම චලනය වෙනවා නම් මෙහෙම වැඩ කරන්න විදියක් නැහැ. ඒ නිසා වහාම මේ ඔය ප්‍රසවාහනාරි වෛද්‍යවරුන්ගෙන් අහන්න ඕන මොලේ මොන හරි අයින් කරනවද කියලා. නැත්තම් වෙන විදියක් නැහැ. ඒ නිසා හැමදාම මිනිස්සු ප්‍රතිකර්ම කියලා හැටියට තෝරගන්න දේ මේ මිනිස්සුන්ට විසක් බවට පත් වෙලා තියෙනවා, විනාශයක් බවට පත් වෙලා තියෙනවා. දැන් රජයා තෝරගන්නේ ප්‍රතිකර්මයක් කියලානේ. ඉතින් ඒක විනාශයක් වෙන්නේ කොහොමද එනවා? ඉතින් ඒ නිසා මිනිස්සු අතිශයින්ම බුද්ධිමත්ව ක්‍රියා කරන මේ ඥානාන්විතව ක්‍රියා කරන මේ බොහොම සංයමයකින් යුක්තව ළඟත් බලලා දුරත් බලලා තමන් ගැනත් බලලා අනුන් ගැනත් බලලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මුළු මහත් සමාජයෙන්ම. අපි කියන්නේ කවුරුවත් සුද්ධවන්තයෝ කියලා. පුරවැසියොත් මේ රටේ සුද්ධවන්තයෝ නෙමෙයි, වංචාවක් කරන්න ලැබිච්ච තැන කරනවා. දේශපාලකයෝ සුද්ධවන්තයෝ නෙමෙයි, වංචාව ප්‍රෝඩාව ලැබිච්ච තැන කරනවා. රාජ්‍ය සේවකයාගේ ඇටෙන්ඩන්ට්ගේ ඉඳලා පටන් ගත්තම් වැඩේ තියෙනවා නැද්ද? තියෙනවා. කලාතුරකින් මිනිස්සෙක් ඇදි පාරේ වැටලා තිබුණොත් ඒක ලක්ෂ ගාණක් වුණත් මිනිස්සයා දැක්කනම් ගිහිල්ලා අඬ ගහලා දෙන කලාතුරකින් මිනිස්සු කොට්ටාසයක් ඇදි. ඒ සානිත් ඔක්කෝම ජරා ජීවන වෙච්ච සමාජයක් තියෙන වෙනතු. ඉතින් දහම කියන්නේ මෙන්න මේවා. නිවන කියන්නේ මේක. නිවන කියන්නේ මේක. මානව හැඟීමෙන් තොරයි මේ සමාජය. මට තිබුණා මගේ තියෙන මානව හැඟීම අයින් කරගත්තොත් මේක උඩ ලොකු ලවු ස්පීකර් දෙකක් දැම්මා උදේට හවසට පිරිත් දාන්න පුළුවන්. ඈ මේ බලත් වනේ ගමටම හැෙන්න කියලා කියන්නත් පුළුවන්. මොකද මට මානව හැඟීමක් තියෙනවා. අපේ කතාව අපිට ඇති අල්ලපු ගෙදර මිනිස්සයාගේ නින්දට බාධා කරන්න, ඒ ගෙදර පාඩම් කරන දරුවට බාධා කරන්න, එහෙම නැත්නම් වෙන ආගමිකයට බාධා කරන්න ඕනේ. ඒ නිසා අපි තීරණය කරගත්තා අපිට ලොකු ස්පීකර් ඕනේ, පොඩි දෙකක් ගෙනල්ලා තියලා මේ ඇතුලේ ඉන්න අයට අපිට ඇහෙන්නේ. ඒ තමයි මානව හැඟීම. අර පාරේ යන මිනිස්සෙට මානව හැඟීමක් තියෙනවා නම් පාසලක් ළඟ යනකොට, පන්සලක් ළඟ යනකොට, උසාවියක් ළඟ යනකොට, රෝහලක් ළඟ යනකොට අර වගේ මේ ටිම්බෙලෙක් අහඬව නතර කරන්න පුළුවන්. මානව හැඟීම නැහැ. මිනිස්සු ළඟ මානව හැඟීම නැහැ. අනිත් එකට කෙලුණක් කවන්නේ මගේ ටිම්බෙලෙක් ටික හම්බ වෙනවා නම් කියන තැන ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ රට සියලු සම්පත් වලින් පිරි මොලේ නැතිව සියලු සම්පත් වලින් පිරි. අපිට බාධක එන්න ඒවට විසඳුම් කල්පනා කරන්න ඕන, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒවට අර ගෙදර ළමයි වගේ උද්ඝෝෂණය කිරීම නෙමෙයි. මට අරක ඕනමයි අරගෙන, මට මේක ඕනමයි අරගෙන, නැත්තම් මං කන්නේ නෑ ළමයි වගේ. බුද්ධිමත් ළමයි ඉන්නවනම් මගේ තාත්තට පුළුවන්ද, මේක අපේ අම්මට පුළුවන්ද කරන්න? මේ දවස්වල බෑ. එහෙම තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. නැත්තම් ඉතින් අර අඥාන දඩබ්බර ළමයි වාගේ. එහෙම වැඩ කරන්න එපා. එහෙම කරන්න එපා. ඒ නිසා මේ එන ආවේගය පින්නතුනේ ගෙදර අම්මා තාත්තට ඇති කරන්න ගියත්, සමහරලාට පන්සලේ හාමුදුරුවන්ට දක්වන්න ගියත්, දේශපාලකයට දක්වන්න ගියත් පාරයට මිනිස්සෙකුට දක්වන්න ගියත් මෙන්න මේ අඥාන ලක්ෂණය මේක හැම අතකින්ම විහිදී යනවා. ඒක අතිශයින්ම භයානක දෙයක්. ඇයි මිනිස්සු මේ මෙච්චර ධර්මය ඇහුවට ඇයි ධර්මයේ මෙච්චර ඇහුවට මේ තේරෙන්නේ නැති භාෂාවකින් ධර්මය හදවත් වලට කතා කරන්නේ බනෝලින්. හදවත් වෙනස් කරන්නේ කන් විතරයි වෙනස් කරන්නේ. මිනිස්සු හදවතින් බණ ධර්ම අහන්නේ කණෙන් අහන්නේ. කණෙන් බණ අහන්නේ හදවතින් බණ අහන්නේ කන තියෙන්නේ. ඊට පස්සේ පිරිත් මෙච්චර ඇහෙනවා ඒ කියන කෙනාවත් අහන කෙනාවත් ඒ පිරිත් එක වචනයක්වත් දන්නේ නැහැ. තේරුමක් දන්නේ නැහැ. නොතේරෙන භාෂාවකින් අනත්ත පද සංහිතා බුදුහාමුදුරුවෝ මදේශනා කරලා තියෙන අනර්ථ පද ගාථා 1000කට වඩා අර්ථපද එක ගාථාවක් තේරුම් ගැනීම එක වචනයක් තේරුම් ගැනීම උතුමිය කියලා. නමුත් අපි කරන්නේ මොකද්ද? අනර්ථපද ලක්ෂ කෝටි ගාණක් කියවනවා. අර්ථපදයකින් මිනිස්කම, මනුසත්කම හදාගන්නේ. ඉතින් අපි ඒවයින් බේරෙන්න අපි හිතනවා ඒක ජන්ම ගති කියලා හිතනවා. සසර පව් කරපු මිනිස්සුන්ගේ ගති කියලා හිතනවා. එහෙම කියලා ග්‍රහයාගේ දෝෂය කියලා හිතනවා. දැන් මේ සිකුරු උච්ච වෙලා ඉන්නවා. එහෙම නැත්නම් සෙනසුරු ඒ රාෂ්ටකේ යනවා. ඒක නිසා තමයි රටේ කලබල කියලා හිතනවා. නේද? විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒවයින් හරි බේරිලා ඉන්න පුළුවන් ඥානවන්ත සමාජයට. ඒ නිසා මම ඥානවන්ත සමාජයට කියන්නේ ඔබේ ගමන් මාර්ගය බොහොම සංසුන් සංයමයකින් යුක්ත ප්‍රඥාවන්ත මාර්ගයක් බවට පත් කරගන්න. ඒ ආදර්ශي මං දීලා තියෙනවා. මං කිසිම උද්ඝෝෂණයකට යන්නේ නැහැ. මම කිසිම දේශපාලකයෙකුගේ වේදිකාවල් වලට නගින්නේ නැහැ. අඩගල නැතුව නෙමෙයි. ඈ අර ආවල් දේශපාලකයා අතන ලක්ෂ 5 ගානේ බෙදෙනවා ගිහින් ගන්න. මං කොහොමද ගන්නෑ? දසක් වාහනයක හම්බෙලා නග්ගවගෙන ඉද්දිත් ප්‍රාදේශීය සභා එක්කෙනෙක් හම්දුනට ලයිට් එක දාලා දෙන්නද මෙතන? අනේ එපා. මම පන්සලෙම්ම බිලගේවල ලයිට් ගන්නවා එළියට පාරට. කණුවවත් ලයිට් එක එපා. ඕගොල්ලෝ දානව නම් ඇවිල්ලා දාගෙන යන්න පන්තලට කියලා එපා. ඕන්නේ. ඇයි ඔයා කා එන්න කිව්වෝ නිකව්වත් රැස්වීමක ඇවිල්ලා වාඩිලා ඉන්නේ? ඈ? එතකොට මේ වැලි ගෙනල්ලා බාන්නද මේ අපේ තියෙන අර පොලිසිය වල ගෙනල්ලා උසාවිය වල බානෝනේ හොරවැලි. ඒවා තියෙනවා පන්සල් වලට දෙනෝ මේ දෙන්නද ගෙනල්ලා. මං කිව්වා එපා. හූල්ල හූල්ල බාලා යන්නේ එහෙමට ඕනේ. මං හිතුවේ වැඩි හොඳයි ශ්‍රද්ධාවෙන් දෙන දායකයෙගේ මුදලකින් ගෙනල්ලා පන්තල හදා ගන්න. මොකද ඉන්න දැන මේ පිළිවෙලට ඒ හොඳ චේතනාවෙන් තියෙන දෙයක් තිබ්බම ඇති. ඒ නිසා මුදල් නෙමේ වටින්නේ. මුදල් මේ තියෙන ගුණාත්මක භාවය. ඔන්න ඕක මතක තියාගන්න ඕන සියලු මිනිස්සුයෝ. අසාධාරණයෙන් ලැබෙන කෝටියකට වඩා සාධාරණව රමන්ට ලැබෙන දේවල් තියෙනවා. දැන් මම පරිහරණය කරන ගොඩාක් දේවල් වල හොඳ මතකයක් තියෙන්න ඕන. මේ හැම දෙයකම තියෙන මතකේනේ. දැන් මේ බුදු පිළිමේ දුන්නේ කවුද? මේ මේ දුන්නේ කවුද? මේ මේසේ දුන්නේ කවුද? මේ තියෙන බෙල් එක දුන්නේ කවුද? මේ දුරකථන දුන්නේ කවුද? මේවා මේ කරන්නේ මේ හැම දෙයකම තියෙන මෙමරි එකක් තියෙන මතකේ. මේ දකෙද්දි මේවයි සුන්දරත්වයක් නැත්තම් ඒක භුක්තිය ලස්සන වෙන්නේ නැහැ. තමන් අඳින ඇඳුම වෙන්න පුළුවන්, පළඳින මුද්ද වෙන්න පුළුවන්. ඒකේ තියෙන ඕන සුන්දර මතකය. දාන සපත් දෙකේ වෙන්න පුළුවන්. ඒකේ තියෙන ඕන සුන්දර මතකය. තේරෙනානේ? ලස්සන මතකයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් එකතු කරන්න අන්න ඒවට තමයි පුණ්‍ය සිතුවිලි කියන්නේ. ඒවට ඒ කියන්නේ දකිද්දි දකිද්දි හිත පිනා යනවා. තේරුණා නේද? දකිද්දි දකිද්දි හිත පිනා යනවා. ඒකට කියනවා පින් සිතුවිලි, පින් අරමුණු කියලා. ඒ නිසා ඔබ වටේ තියෙන දේවල් පුණ්‍ය අරමුණු, පින් අරමුණු වෙන්න ඕන. සමාලාර ස්වාමීන් වහන්සේ කෙනෙක් සිහිවටනයකින් දීපු දෙයක් වෙන්න පුළුවන්. තමන්ගේ හිතවත් අය, ඥාති අය දීපු දෙයක් වෙන්න පුළුවන්. තමන් එක්ක විශේෂ අවස්ථාවකදී බොහොම සාධාරණව හරියට ගත්ත දෙයක් වෙන්න පුළුවන්. භාණ්ඩයක් වුණත් ගැලෙද්දි සමහරලාට ඒ මිනිස්සයාගේ මූණ බෙරි කරන්නේ නැතුව ඒ මිනිස්සයාට සතුටක් ඇති වෙන්න මුදලක් දුන්නාම අපිට ඒක යාදිනවා ඒ භාණ්ඩේ. දැන් ඔය බුදු පිළිම එහෙම ගන්න ගියා මොනවා වයින් ඩිස්කවුන්ට් ඉල්ලුවත් බුදු පිළිමයක් ගනිද්දි එහෙමම කවදාවත් ඩිස්කවුන්ට් ඉල්ලන්නේ නැහැ. මං කියනවා නෑ ඔබේ ගාන ඔබ කියන්නේ මට ගන්න පුළුවන් නම් මං ගන්න බැරි නම් නිකන් ඉන්නවා. මං ඉල්ලන්නේ ඩිස්කවුන්ට් මොකද බුදුහාමුදුරට ඩිස්කවුන්ට් ඉල්ලන්න බෑනේ. බුදුහාමුදුරන්ට ඉල්ලන්න බෑ. එනිසා ඒවයි තියෙන්න ඕන ලස්සන මතකයන්. ඒක අඩුවට නෙමෙයි. ඒ නිසා අටපිරි කරත් පන්සලෙන් අඩුවට ගෙනෙල්ලා අට මහ කුසල් අතරින් කුසලයක් කරගෙන චාලිත්‍රයට දාන දෙන ලෝකයේ යම් යම් පුජ්‍යලෝ දෙයා බැලුවාම හිතා ගන්න පුළුවන් පින් රැස් වෙන විදිය. තමන්ට කන්න බොන්න ඕන නිසා දාගන්න පාටියක්ද කියලා හිතන මට්ටමට හැඟීමකින් තොරව එහෙම නැත්නම් වටේ අය දොස් කියයි කියන බයට කොහෙන් හරි අඩුවට එකක් ගෙනල්ලා බැරි නම් නිකන් ඉන්නවා. එක්ක සිවුරක් දීලා නිකන් ඉන්නවා. නිකන් අඩුවට කොහේ හරි තියෙන මේ මේ මොල්ලියක් තියෙන එකක් ගෙනල්ලා පූජා කරයි කියලා අටපිරිකරක් වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු තමන්ගේ හිතවලට යාවෙලා සම්බන්ධ වෙලා ජීවත් වෙන්න. දැන් ඉතින් මෙවැනි සමාජයකට බහුතරයක් හිටියොත් එහෙම දුෂ්ප්‍රඥ සමාජයකට ඉතින් මේ මේ වගේ අනුශාසනා කරන අපි තමයි වැරදිකාරයෝ. තේරුණා නේද? දැන් ඔය අපේ ගම්මානවලත් එහෙමයි. මිනිස්සු රණ්ඩු වෙන්න පටන් ගත්තාම දෙපැත්තම එනු සටනට කියලා කඩු පොළු කිනිසි කැටි ගන්නවා. ආයේ ඒක මැදට බුද්ධිමතෙකුට දාර්ශනිකයෙකුට ගිහිල්ලා උපදේශයක් දෙන්න බෑ. ගියොත් ඒ මිනිස්සු ගුටි කනවා. එතකොට ඒගොල්ලන්ට තියෙන ක්‍රම එකම එක විසඳුම තමයි ඈතට දුවන එක. මුලේ පොඩ්ඩක් තියෙනවනම් කරන්න තියෙන්නේ ඈතට දුවන එක. දැන් අපි කරන්නේ ඒක පොඩ්ඩක් ඈතට දුවලා හංගිලා බලන් ඉන්නවා. ටික වෙලාවක් බලන් ඉන්නකොට ඔන්න එකා දෙන්න අරගෙන යනවා උස්සගෙන. එකෙක් කපලා එකෙක් මේ වෙලා අනිත් එකේ ගොළුව බැයිලා මෙන්න ත්‍රීවිලර් හොයලා වා බූම් බූම් ගාල වේගෙන් දුවනවා. දැන් තියෙන නූතනේ තියෙන දේවල් වල සිද්ධ වෙන්නේත් ඒක. ටින්ගක් වෙලා ඉන්නවා කෑ ගහනවා අයියෙන් කෑ ගහලා රට පෙරලන වගේ කෑ ගහනවා. ගහපු ගම විලාප දිදී දුවන. ඉතින් ප්‍රඥාව නැත්තම් මිනිස්සු අහනවා ඉතින් හාමුදුරුවනේ අපි වෙන මොනව කරන්නද? ඇයි මොලේට වෙනි ඔප්ෂන් එකක් පෙන්වන්නේ නැහනේ? විසඳුමක් පෙන්වන්නේ වෙන මාර්ගයක් පෙන්වන්නේ. පොඩි ළමයි වගේ බඩගිනිය නම් තියෙන්නේ කෑ ගහන්න, ඈ ගෑස් නැත්තම් තියෙන්නේ උද්ඝෝෂණය කරන්න, ඈ කරට් නැත්තම් තියෙන්නේ උද්ඝෝෂණය කරන්න, තෙල් නැත්තම් තියෙන්නේ තියෙන තෙල් ටිකිනුත් ගහගෙන ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න. එතකොට හම්බ වෙනවා රටට එන ඩොලර් ටික මිලියන ගාණක් හරි ඒකත් නැති වෙනවා. එහෙම නැත්තම් මතක තියාගන්න ඕන රයිට්. දැන් අපි මතක තියාගන්න ඊළඟ අවුරුද්දක් දෙකක් යනකම් අපි එතෙන්දි තීරණය ගන්නම්. ඒකට නේ දෙන්නේ ඡන්දය. එතෙන්දි තීරණය ගන්න. එහෙම නැත්තම් අපිට මේක තීර නීතිමය පසුබිම මොකක්ද? අතහැකි කියා මාර්ගය මොකක්ද? ඒ අනුව ක්‍රියා කරන්න ඕන. දැන් ඉඩකඩම් වලට වෙන්නේත් ඕක. නීතිමය පසුබිමක බැඳෙනවා පස්සේ කැත්තෙන් පොල්ලෙන් ප්‍රසවිසිත ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉඩම් අයිතිකාරයෝ දෙන්නම මේ අඩි 6ක් යට. ඉතින් ඒ නිසා මේ සමාජයේ මෝඩයි අඥානයි. ඒගොල්ලෝ නීතිමය පසුබිමකින් බැඳිච්ච දෙයක් නම් ඒක නීතිමය වශයෙන්මයි කරගන්නවා. ඉතින් ගෙදර ගෑණි මිනිහෙක්ට ඕකනේ රණ්ඩු කරන්නේ. බැඳගෙන උන් දෙන්න ගහ ගන්නවා. ඉතින් නීතිමය පසුබිමක නම් මේ බැඳීම තියෙන්නේ ඒක නීතිමය පසුබිමකින්ම විසඳ ගන්නව හැරෙන්නේ. මේ මරාගෙන හරියන්නේ නැහැ නේ. එකිනෙකා. ඒ නිසා බුද්ධිමත් වෙන්න ඥානාන්විත වෙන්න කවක්ද? ඒ නිසා ප්‍රඥා ධනං හම්බ කරන්න ප්‍රඥා ධනය. ප්‍රඥා ධනය හම්බ කරන්න තියෙන හොඳම දේ තමයි කල්පනා කරන එක, හිතන එක, විදර්ශනා කරන එක තමයි ප්‍රඥාව වැඩෙන තියෙන මාර්ගය. කාටද කියන්නේ මේවා? අබුද්දස්ස කාලේ මිනිස්සුන්ට ඕන කන්න මස්, මිනිස්සුන්ට ඕන බොන්න අරක්කු, මිනිස්සුන්ට වටින්නේ ඥානය, ධනය, සීලය, ගුණධර්ම, ඉවසීම, සමාව දීම නෙමෙයි, එකිනෙකා පරාද කිරීම. එනිසා දැන් මේ වචන ටික අහගෙන හිටපු පින්නතුන්ට හාමුදුරුවෝ කොහේ හරි මොකක් හරි අන්තයකට හේතු වෙලා මේ සුදුහුණු ගානවද, අපිව මේ අපේ තියෙන එක මේක කියන්නේ, මේක මේවැනි කතාවන් වලට කියන්නේ බහුජන හිතාය බහුජන සුඛාය කියලා. සියලු දෙනාගේ හිත සුව වෙනස, සියලු දෙනාගේ යහපත වෙනස. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? තමනුත් විනාශ වෙලා අනුනුත් විනාශ කරන වැඩ. රටත් විනාශ වෙනවා. දැන් ඒකනේ වෙන්නේ. රජවරු හිතනවා රට ජනතාවගේ කියලා. ජනතාව හිතනවා රට රජවරුන්ගේ කියලා. රට දන්නේ කාගේද කියලා. ඉතින් මේ රටේ අර සින්දුවකුත් තියනවා වගේ ඔක්කොම රජවරු, ඔක්කොම සිටුවරු, තුන් සිංහලේ නෑදෑයෝ කියනවා වගේ ඔක්කොම රජවරු. කිසි කෙනෙක් නෑ රට වැසියෙයි. මං කල්පනා කළා ඒ රට වැසියා මං වෙන්න. ඉතින් හැමෝම රට හදනවා, මං ජීවත් වෙනවා ඒ රටේ. ඒ නිසා ඔබ කැමති නම් ඔබත් රට වැසියෙක් වෙන්න. කවුරුත් රට හදනවා, ඔබ ඒ රටේ සන්තෝෂෙන් ජීවත් වෙන්න එච්චරයි. කැමතිද රට වැසියෙක් වෙන්න? එහෙම නැත්නම් අපි ඔක්කොම රජවරු. මේ මැරෙන්න තා අවුරුදු 5යි 10යි 20යි තියෙන මේ නාකි අම්මලා තාත්තලාත් මේ ගිහිල්ලා මේ පොඩ්ඩක් හිතන්න, මේ ශරීරය කියන්නේ මේ මයිනහමක් ගහනවා වගේ අර කම්මැලේ මේ හැමදෙස්සෙම හුලං ගහ තියෙන පුංචි මැෂින් එකක්. මේක හොක්ස් ගාලා නතර වුණාට පස්සේ වෙන සිද්ධිය මොකද්ද? ජාතිත් නැහැ, ආගමත් නැහැ, මොකක්වත් නැහැ, දේශපාලනෙත් නැහැ, යන්න කොහෙද කියලා දන්නෙත් නැහැ. ආයි මනුස්ස ආත්මයකට කල්ප කාලාන්තර කෝටි ගානකට එයිද නැද්ද කියලාවත් දන්නේ නැහැ. නතර වෙන්න. මේ ප්‍රශ්න දිහා බලාගෙන ඉන්න එක නිවට කමක්. නිවට කමක් නෙමෙයි. ඉවසීම කියන්නේ ගුණධර්ම. නමුත් සමාජය දැක්ක නේද විප්ලවකාරයෝ හදාගන්න ගෙන ආපු වචන. මේ ගැටලු දිහා බලාගෙන ඉන්න එක නිවට කමක්. මිනිස්සු අවුස්සල ගන්න දෙන ආපු වචන. අරගල නැති තැන ඉතුරුවන්නේ උණ්ඩ පමණයි. ඉතින් උණ්ඩ ඉතුරු වුණාම හොඳයිනේ. වැරදි මතවාද, ඒවයින් මෝඩ ජනයා පිකප් කරලා ගන්න පුළුවන්. ප්‍රඥාවන්තයෝ පිකප් කරන්න බෑ. ඉතින් අරගල කාරයෝ දවසක් මට කියනවා, මේ මම ඇහුවා ඒගොල්ලොන්ට දෙයක් වුණාම ඔයගොල්ලෝ ක්‍රියා කරන්නේ කොහොමද? මම කිව්වා අපේ ගම්වල නම් අර කුඩිය මිනිස්සුන්ගේ මේම කටවල් කැපුවා, ගස් බැඳලා තිබ්බා, ඒගොල්ලන්ට වචනයක්වත් කතා කරන්න කිව්වා. අපි එහෙම තමයි කිව්වා. මම කිව්වා ඉතින් රජයකුත් එහෙම කරන එක ඉතින් වරදක් නෑනේ. රජයකට කරන්න බෑනේ. රජයකට කරන්න බෑ, ප්‍රජාතන්ත්‍රවාදී. අපිට කරන්න පුළුවන්. මම කිව්වා එහෙම ඉතින් ඔයාලට එහෙම කරන්න පුළුවන් නෑ, ඒගොල්ලන්ටත් එහෙම කරන්න පුළුවන් ඇති. ඒකයි එහෙම කරන්න ඇත්තේ කියලා. එනිසා කවුරුත් මිනිස්සුනේ මේ රටේ ඉන්නේ. ප්‍රතිවිපාක හම්බ වෙනවා, ප්‍රතිවිපාක හම්බ වෙනවා. එනිසා ප්‍රඥා ධනය හැමතිස්සෙම වර්ධනය කරගන්න බුදුහාමුදුරුව අපිට මඟ පෙන්නලා තියෙනවා. සාමකාමී වෙන්න, සාමකාමී සිටිවිලි වලින් ප්‍රකාශ කරන වචන කාරුණික වචන කරගන්න, කරුණාවන්ත තැනකින් පිටවෙන වචනයක් කරගන්න. මන් ධර්මයේ කියන ස්වාමින් වහන්සේ කෙනෙක්ට මට දිගට දිගට ගැරහැව්වොත් එහෙම මට කරුණාවන්තව මේ සමාජයේ ධර්මයේ කියන්නේ හිතන එකක් නෑ. මං හිතන්නේ ඒක විදියකට. එතකොට යංගිසි පිරිසකටත් ගරහනකොට මේ මිනිස්සුන්ට මේ රට තියෙන පිළිබඳව තියෙන හැඟීම නැති වෙනවා. මේ මිනිස්සුත් වංචනික ලෙසම මේක ලබා ගන්නයි ජීවත් වෙන්නයි උපයන්නයි පුරුදු වෙනවා. දේව ශාස්ත්‍රය ගැන කතා කරන්න ගියොත් වෙනතුන එළි වෙනකන් රැ වෙනකන් අප්‍රමාණ දේවල් තියෙනවා කියන්න. ඉතිහාසයේ ඉඳලා නිදහසේ ඉඳලා නිදහසට කලින් ඉඳලා අපච්චියේ තියෙන දේවල් අපේ තියෙන මනුස්සයන්ගේ තියෙන මේ අඩුපාඩුකම් නිසා. එහෙම කිව්වයි කියලා වැඩක් නැහැ. සෝමහාමුදුරු කියන්න ඕනේ ඔක්කොම කියලා ගියා මිනිස්සුන් කන් ඇතුළට ගියාද? නෑ ගියේ නෑ. ඇති වෙච්ච දෙයක් නෑ. නිවන් දකින්නේ කොහොමද? පැවැත්මේ සංසුන් භාවය, පැවැත්මේ ඉවසීම කියන එක හදාගන්න බැරි කෙනෙක් නිවන් දකින්නේ කොහොමද? නිර්වාණය කියන මහා උත්තරීතර භාවයක් ළඟා කරගන්නේ කෙසේද? කටයුතු කරන්න. අපි මුල් කාලෙදී දේශනාවල් වල කළා, මං කිව්වා පොඩි ළමයින්ට පිස්තෝල දෙන්න එපා සෙල්ලම් කරන්න. පොඩි ළමයින්ට මේ වෙඩි තියාගන්න, ගහමරාගන්න ඒව පෙන්වන්න එපා. දැන් මේ දවස්වල ඔය ගේම් කියලා ගහන ඒවයි තනිකර තියෙන ඔය නගරේ ඉන්න මිනිස්සුන්ට නිකන් ඉන්නකොට ගහගෙන ගහගෙන යනවා. ඒක ඇඟ ඇතුලේ මෙහෙම හිමින් සැරේ වැඩෙනවා පැලයක් වගේ. ඒක හිමින් සැරේ එළියට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ට එළියට බහැලා අරගලයකදී මේක භාවිතා කරන්න ඔක්කොටම පහර දෙන්න ගහන්න. ඇයි අර ඇඟ ඇතුලින් ගේම් ගහපු එක තියෙනවනේ. ආන් පෙර සූදානම් වෙන යුද්ධයකට කොම්පියුටරේ ඇතුලෙන්න. මේවා අභිප්‍රේරණයක් බවට පත් වෙනවා මනස ඇතුලේ. වර්තමානයේ කුමක්ද එයයි ඔබගේ අනාගතය. එහෙම දාර්ශනිකයෝ කියලා දිනවනේ. වර්තමානයේ කුමක්ද එයයි ඔබේ අනාගතය. ඒ නිසා ඔබේ දරුවා ආද කරන්න වෙඩි තියාගන්න එක නම් ඒ දවසට එදා ඒක කරන්න. ඔය දැන් පෙරහුරුවේ මුල් හරියේ තියෙන්නේ අනාගතයට තියෙනවා. මිනිස්සෙකුට ප්‍රශ්නයක් ඇදගන්න වෙන මොකවත් ඕනේ. ආවේගය විතරයි තියෙන්න ඕනේ. බොහොම පොඩි දෙයක් තිබ්බනම් ඇති. ඔය අපේ ගම් පළාත්වල ඉන්න ඡන්දේ ඉන්නෝ ප්‍රශ්න ඕන්නේ. මූණ බැලුවා නම් ඇති. හොද මූණ බැලුවේ මොකෝ බලන් හිටියේ ඇඟට ඇවිල්ල ගන්නවා. ඔය මේ ගම් පැත්තේ වැල්ල එහෙම මිනිස්සු. මන් දවසක් ඔය ගිහිල්ලා සීදුව පැත්තේ වැල්ල බලන්න මේ පළාති කොළු ගැටයකක ගියේ. මේ ගිහි කාලේ ගියපු අවස්ථාව කිව්වා මේ මූණ බලන්න එපා කිව්වා. මං ඇහුවේ ඇයි කියලා. ඒ මිනිස්සු මොන බලන්න හොඳ නැද්ද? බලන්න නම් එපා. අයි ගුටි කන්න වෙයි කිව්වා. මූණ බැලුවා විතරයි, බැලුවා විතරයි දුවමු කිව්වා. දුවනකොට අර මිනිස්සු එළවුවා පස්සේ. ඒ ඇති. ඒ නිසා නැහැදිච්චකම තිබුණොත්, ඉවසීම නැතුව තිබුණොත් වරදක් විශේෂයෙන් මුකුත් ඕනේ නැහැ. මිනිස්සෙක් පාඩුවේ ජීවත් වෙන එක වුණත් ඇති එයාගේ ඔළුව වැඩි කියලා මේ බස්සන්න ඕන කියලා කටයුතු කරනවා. ඒසා මේ සමාජයේ ප්‍රඥාවන්තභාවය දානය කරන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරනවා. මට හිතෙන්නේ මේක භූමි දෝෂයක් කියලා හරි හිතලා එකෝ මේ සැරේ නියඳ ඉන්නයි තියෙන්නේ. එහෙම නැත්නම් රටකට යන්නයි තියෙන්නේ. නිවනක් වෙනුවෙන් දියවෙච්ච මනුස්සයෙකුට ශ්‍රද්ධාව කියන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ උදෙසා මාගේ සිත කය වචනය පූජා කරමි පූජා වේවා. ඒ කියන්නේ පින්නතුනි අපි දිය වෙලා යනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහා, ධර්මයේ ඉස්සරහා, ආර්ය සංඝයා ඉස්සරහාමයි සත්‍ය අවබෝධ වීම පිණිස. ඉතින් එහෙම දිය වෙච්ච නැති කෙනෙකුට, එහෙම ශ්‍රද්ධාවක් නැති කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න බෑ. මොකද ඒගොල්ලන්ට, ඒගොල්ලෝ එහෙම බුදුහාමුදුරන්ට දිය වෙලා ගියේ නැත්තම් මාර්යාගේ වසඟයට ගන්න හරි ලේසි. මමත්වයේ ඉන්නකොට මාරයට වසගයට ගන්න හරි ලේසි. හේතු දෙකක් තුනක් පෙන්වුවාම ඇවිස්සෙනවා. මිනිස්සු අවුස්සන්න පුළුවන් දේවල් හොයා ගන්නවා. දැන් ඔය ඉන්න සන්නද්ධ කණ්ඩායම් වල හිටපු එක්තරා දෙවෙනි පරපුරේ එක්කෙනෙක් ඇවිල්ලා කියනවා නිදහස් චතුරස්සේට ඒකට දාලා තියෙන නම ටොරින්ටන්. එවනේ දාලා තියෙන්නේ ටොරින්ටන්. මේ බලන්න අපිට නිදහසනේ, ඒක වෙනස් කරන්න ඕනේ. දැන් අපිට ටොරින්ටන් ප්‍රශ්නයක් තිබ්බද? තිබ්බේ නෑ. මිනිහට පුළුවන් ඇති කරන්න සුද්දෙක් නමක් දාලා. දැක්ක නේද වැඩි? ඒ වගේ සමාජයේ බොහෝම සියුම් තැන් හොයලා මේ දේශපාලන උගුල්කාරයෝ, එහෙම නැත්තම් පෙරලිකාරයෝ තමන්ගේ වෛරය පිරිමහා ගන්න යොදා ගන්න. තේරුණා නේද? ඒක හරියට මම දැක්කේ අර ලස්සන මෝඩ ගෑනු රවට්ටන රස්තිය අදුකාරයෝ වගේ. මේ හොඳට කාල බීල ගෙදර ඉන්න ගෑනු කෙනාට කියන බලන්න ඔයාව දිරලා ගිහිල්ලා මිනිය සලකන්නේ නැද්ද? මට හිතේනම් මම බලා ගන්නවනේ මුතු ඇටයක් වගේ කිව්වහම කෙල්ලට හිතන සුෆ් කාල පැනලා දුවන මේකත් එක්ක. ගිහිල්ලා කොහෙද ඉන්න තැනක් නැහැ. බෝඩින් කාමරයක ලයිමක ඉන්නවා. දැන් මුතු ඇටේ, මුතු ඇටේ ලයිමේ. ඉතින් අන්න ඒ වගේ මේ මේ පෙරලිකාරයෝ විප්ලවකාරයෝ මිනිස්සු පෙරලන්න හරි දක්ෂයි. මිනිස්සු හරි පෙරලන්න හරි දක්ෂයි. ධර්මයට ගන්නවා වගේ අමාරු නෑ. මොකද හේතුව ද්වේෂයේ බලාගෙනම ඉන්නේ ගලාගෙන යන. තේරුණානේ? දැන් මේ දහමක් කියන නිසා දෙතුන් දෙනා ඉන්නේ. මං දේශපාලනය කරන වෛරය උස්සනවා. විශාල පිරිසක් ඉදී. මොකද හේතුව වෛරය ආස්වාදනය කරගන්න, වෛරය භුක්ති විඳින්න, රස විඳින්න ගොඩාක් අය ඉන්නවා. නිර්වාණය රස විඳින්න, සංහිඳියාව රස විඳින්න, සාමය රස විඳින්න, සංසුන් බව රස විඳින්න අඩුයි. මං කියන්නේ ඒක මෙහෙට එන්න එපා. දේශපාලන පක්ෂ තියෙන කිසි කෙනෙක් කිසි වැඩක් නැහැ ඒගොල්ලන්ට. ඇවිල්ලා වැඩක් නැහැ කියන්නේ ওই ගොමතැමි වගේ ඉඳලා යනවා එච්චරයි. පක්ෂ තියෙනවා නම්, පාට තියෙනවා නම්, ಜಾති තියෙනවා නම්, අන්තගාමි ආගම් දර්ශන ප්‍රතිපත්ති තියෙනවා නම් ඊ තැන්වලටම ගිහිල්ලා ඒවා භුක්ති විඳින්න, ඒවා රස විඳ විඳ ඉන්න. මෙහෙ එන්න එපා. මෙහි ආගමක්, ಜಾතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, පක්ෂයක්, පාටක් එම් මොකවත් නැහැ. හැබැයි අපිට මොන කෙනා වුණත් යම්කිසි මේ රටේ ප්‍රභූ නිලයක් දරුවාම අපි ඒ නිලයට ගරු කරනවා. ඒකට අපි බැඳී ඉන්නවා. ඒක හොඳ වුණත් නරක වුණත් රජතුමා නම් රජතුමා. එච්චරයි. තේරෙනවනේ? එහෙම එකක් නැහැ. අපිව මිනිස්සුනේ. රජතුමාට ඉතින් රජතුමා හැටියට ඒක කරු කරන්න වෙනවා. එයා පිළිගන්න වෙනවා ඒ කාල සීමාවට. ඒක පක්ෂයක් හෝ පාටක් හෝ වර්ගයක් හෝ නෙමෙයි. එනිසා ඒ ස්වරූපේ ඒ සම්මුතිය තියෙනවා. බුදුහාමුදුර ළඟත් තියෙනවා. ඉස්සෙල්ලා මිනිස්සෙක් වෙන්න ඊළඟට තමන්ට පුළුවන් උත්තරීතර මිනිස්සෙක් වෙන්න. ඊට පස්සේ දේවත්වයට බ්‍රහ්මත්වයට පත් වෙන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්. මේ හිතනේ ඒ හිතේ තෙන්ට පත් වෙන්න ඕන. කෝනු හාසෝ කිමානන්දෝ, කුමන හාස්‍යයක්ද කුමන සතුටක්ද නිරන්තරයෙන් නිරන්තරයෙන් දැවි දැවි ජීවත් වන ජීවිතයකට, අන්ධකාරයෙන් මුලාව ඉන්න මේ ජීවිතවලට කුමන සැනසිල්ලක්ද? ප්‍රදීපන්න ගවෙස්සත, සත්‍ය සොයාගෙන යන්න, ප්‍රදීපේ සොයාගෙන යන්න, ආලෝකේ සොයාගෙන යන්න. සැබෑ ආලෝකය කොහිද තියෙන්නේ තේරුම් අරගෙන යන්න. අපි සමහර මිනිස්සු ඉන්නවා තමන් ජය ලබනවද පරාද වෙනවද කියලා දන්නේ නැතුව සටන බාර ගන්නවා. අවසානයේ අතපය කඩාගෙන මේ පරාදයට පත් වෙලා නැති වෙලා යනවා. ඉතින් ප්‍රඥාවන්තයා කියලා කියන කෙනා එහෙම නෙමෙයි. එයා සටන බාර ගන්න කලින්ම දන්නවා තමන්ට ජය ලබන්න පුළුවන්ද පරාජය වෙන්න පුළුවන්ද කියලා. තේරුණාද? දෙයක් කරන්න කලින්ම දන්නවා මේක සාර්ථක කරගන්න පුළුවන්ද මේක අසාර්ථක වෙනවද කියලා. තේරුම් අරගෙන අන්න වේලාසනින්ම ආයතක සංවරය ඇති කරගන්නවා. එතකොට තමන්ගේ අතපයට තුවාල නැහැ. නැත්තම් අර ග්‍රාමයේ මිනිස්සු වගේ වෙනවා. හැංගීමට එනවා. යාඩ කඩුව පොල් අරන් පැනවිලි පළවෙනි ඉත්තක් පොල්ලක් කඩාගෙන අරගෙන යනවා ගන්න. ඒ මිනිහක් කැත්තගෙනලා ගන්නවා කියවම කෑගගා ඉස්පිරිතාලේ යනවා. ඒ ප්‍රඥාව නැති අය, නුවණ නැති අය කරගන්න වැඩ. ඉතින් අන්න ඒකයි හැංගීම් වලට පමණක් ආවේගශීලීව වහල් වුණාම මැරුම් ගන්න වෙනවා, ගුටි ගන්න වෙනවා, කෑ ගන්න වෙනවා. ඊට පස්සේ ඒකට තව ඒව වෙනවා, තව ඒව වෙනවා. රැල්ලෙන් රැල්ලට යනවා, මූද රැලි වාගේම ප්‍රශ්න රැලි ගහනවා. ඒ අතර රට තව රාජිත වෙනවා, තව පාවල වෙලා යනවා. උඹලටත් ඕන ප්‍රජාතාන්ත්‍රිකවාදීනේ, කොරගෙන හිටපන්. කෑ ගන්නනේ ඕන, කෑ ගහගෙන හිටපන් කියලා ඉර දෙනවා. එතකොට රජුරු ජනතාවට බෝලේ පාස් කරනවා. උඹලා තමයි මේ රට මේ තත්ත්වයට ඇදලා දැම්මේ කියනවා. ජනතාව රජුරුන්ට කියනවා බෝලේ පාස් කරනවා. නමුත් බෝලේ කවුරුත් බාර ගන්නෑ. මේ රටේ මේ වැටිච්ච බෝලේ කවුරු හරි බාර ගන්නවද? ඔබ බාර ගන්නවද? අනේ නෑ, අපි නෑ, අපි අදාළ නෑ. ඒ නිසා මං හිතන්නේ මට තමයි බෝලේ බාර ගන්න වෙන්නේ. වෙන කවුරුත් නෑ මේ රටේ. තේරෙනවද? කිසි කෙනෙක් බාර ගන්න. ඒසම බෝලේ බාහිරගෙන මට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ බෝලේ වගේ තිබ්බට මේක ඇතුලේ මොකක්වත්ම නැහැ කියලා. බෝලේ ඇතුලේ මොනවා හරි තිබ්බනම් මේව වෙන්නේ නැහැ. බෝලේ ඇතුලේ මුකුත් නැහැ. බෝලේ හිස්. මේසුන්ගේ ඔළු ගෙඩිය. ඉතින් මේ හිස් බව මගේ යාළුවනක මම දැක්කා. සමහර පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලාගේ ළඟ දැක්කා. මේ ඉතින් මේ බෝලේ පොඩ්ඩක් වැඩ කරන අය පොඩ්ඩක් හොයාගන්න හරි අමාරු වුණා. ලෝකයේ පිළිබඳව උගත්කමක් තියෙන, දර්ශනයක් තියෙන, යථාර්ථවාදීත්වයක් තියෙන බෝලේ හොඳට වැඩ කරන කට්ටිය හොයාගන්න හරි අමාරු වුණා. බෝලේ නිකන් උඩින් එහෙම වැනුණ අය ඉන්නේ. ඉතින් රටක් හැටියට ගත්තාම රජෙක් නැති නිසා මේ රට විනාශ වෙනවා. එක්ක මේ රටේ රජෙක් හැදෙන්න ඕන, එහෙම නැත්නම් මේ රට මහරජිනට නැවත සියලු දෙනාගේ සම්මතයෙන් බාර දෙන්න ඕන. මහරජිනට බාර දුන්නොත් සම්මතයෙන් අන්න එදා ඉඳලා ලස්සනට මේ රට හැදේවි කියලා මම විශ්වාස කරනවා. මම හිතන ළඟම කාටත් යන්න පුළුවන් තැන ඒකයි. අර අපිට අර 40 ගණන් වල අටේ හම්බ වෙච්ච නිදහස අනේපා නැවත රජින විසින් ඉංගලන්තයේ විසින් අපේ රට බාර ගන්න කියලා දුන්නොත් මේ එකක්වත් නැහැ. ලස්සනට හැමදේම අර ඕස්ට්‍රේලියාව වගේම පාලනය වෙලා යාවේ. දැන් රජින යටතේනේ තියෙන ඕස්ට්‍රේලියාව. ඒ වගේ ලස්සනට මේ රට පාලනය වෙයි. ඒ නිසා මේ රට බාර දෙන්න නායකයෙකුට ස්ථීරව ඉන්න ඕන. එහෙම නැත්තම් මේ තට්ටු මාරු ක්‍රමයට කරොත් මෙහෙම මෙහෙම කරොත් සංගීත පුරුදු තරඟ වගේ මේක කනවා කනවා ඉවරයක් නැහැ තමයි. කාලය ඇති වෙන්නෙත් නැහැ. ඊළඟ පාර පරාද වෙයි කියලා බයට තව වැඩියෙනුත් කනෝ. පැලිලා මැරෙන්නම කනෝ. මට දුන්නත් මාත් කනෝ. ඇයි? ඊළඟ පාරට මේ මෙච්චර ඡන්දෙත් මේ රටේ මිනිස්සුන්ගෙන් ඡන්දෙ ගන්න නම් සල්ලි දෙන්න ඕන, කසිප්පු දෙන්න ඕන, අරක්කු දෙන්න ඕන, හාල් දෙන්න ඕන, පරිප්පු දෙන්න ඕන. මෝඩ ජනගහනේ වැඩි බුද්ධිමතුන් මේ ඡන්දේ භාවිතා කරන්නේ හරක්. මේ හරක් ටික පෝෂණය කරන්න පුන්නක්කු ඕන. පුන්නක්කු ගේන්න නම් සල්ලි දෙන්න ඕන. සල්ලි තියෙනවා නම් පුන්නක්කු ගන්න පුළුවන්. පුන්නක්කු තියෙනවා නම් ඡන්ද ගන්න පුළුවන්. හැම පාරම දරුණුම මිනිසයා, වැඩකට නැතිවෙන මිනිසයා, මෝඩම තක්කඩියා මේ රටේ රජ වෙනවා. ප්‍රජාතාන්ත්‍රිකවාදී යනු මෝඩයන්ගේ පාලනයක් කියන්නේ ඒ යථාර්ථේ. ඒ නිසා බුද්ධිමතුන්ට පමණයි එක්ක ඡන්දය නිර්ණය වෙන්න ඕන. එහෙම නැත්තම් ඉහලින් රජෙක් ඉන්න ඕන, නොනැස රටේ නීතිය හා ප්‍රතිපත්ති ආරක්ෂා කරන. ඉතින් මේක තේරෙන්නේ නැත්තම් මොනවා වෙනස් කළත් වැඩක් නැහැ. එන එක පනත් එක දැන් වෙනස් කරගන්න පුළුවන් එයාට. තුනෙන් දෙකද තුනද තියෙන ඒක දාන්නත් පුළුවන්, වෙනස් කරන්නත් පුළුවන්, ආයි වෙනස් කරන්නත් පුළුවන්, ආයි ගන්නත් පුළුවන්, එක එක ජෝගි නටන්න පුළුවන්. ඉතින් ඔබේ මනසත් රටත් වෙනි. ඔබේ මනස නගරූපං චිත්ත මිදං. හිතත් හරියට නගරයකට උපමා කරනවා. රටකට මේ දැන් මේ මොහොතේ රටකට උපමා කරන්න පුළුවන්. මේ රටම තමයි ඔබේ මනස කියන්නේ. අසංසුන් මනස කියන්නේ අසංසුන් රට. ඒ රට අසංසුන් වෙන්නේ ප්‍රඥාවන්ත නායකත්වයක් නැති වෙනකොට රට අසංසුන් වෙනවා. ප්‍රඥාව නැත්තම් කියන්න තියෙන්නේ අර වචන ඇත්තියෙන් ලස්සන්න මොකද හත්වලාමි වෙච්ච දේට මම මක් කරන්නේ ඔච්චරයි කියන්න තියෙන්නේ. මන් දන්නේ නායකත්වය කියලා කියන්නේ එහෙම නෙමෙයි. නායකත්වය නම් නායකත්වය. ආයි ගන්නවා ඒකේ අල්පෙනෙත්තට පව තමයි වග කියනවා. දැන් මම විවිධ ශේෂ්ත්‍රයන් වල නායකත්වය අරගෙන වැඩ කළා තියෙනවා. ඒ අවස්ථාවන් වලදී නායකත්වයට පාලනය කරන්න බැරි චරිත ඇවිල්ලා තියෙනවා. මං අඬ ගහනවා. ඔබට පුළුවන් මේක අරගෙන ජයග්‍රහණය කරා ගෙනියන්න. බෑ කියනවා. අයනම් මං කියන විදියට වැඩ කරන්න. මොකද මට ඔබ නිසා මේක අනන්න ඉඩ දෙන්න බෑ. මම මේක ගෙනියන ජයග්‍රහණය කරා. ඒ නිසා මං කියන විදියට වැඩ කරන්න ඕන. නැත්තම් සමාජිකයාගෙන් අහනවා ඔයගොල්ලෝ කැමතිද මෙයා නායකය වෙනවට. සමාජිකය කියන මේ පිස්සෙක් නෙමෙයි නායකයෙක් තියා පැට හිටියට පුළුවන් මිනිසෙක් නෙවෙයි කියලා ඉතින් බයිනෝමිනියෙ. බෑ නම් ඉතින් මම මගේ නායකත්වය ගන්නවා. මං අනිවාර්යෙන් මගේ කණ්ඩායම මං එක කරනවා. ඒ තමයි නායකත්වය. ඉතින් මේ අරයා නිසා මං දන්නේ අරයා ඉතින් කෑ ගැහුවනේ ඒකනේ මේ වැඩේ උනේ. මටත් පුළුවන් නේද පවරන්න පුළුවන්.
ධර්මයේ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ යුගයේත් එහෙමයි කාලයත් එහෙමයි.
එදා පවතින එදා තියෙන මිනිසුන්ගේ මානසිකත්වය ඇතුළේ තියෙන ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්نين ඒ ආවේගයෙන් ඒ සංවේදනාවෙන් ඒ මිනිස්යාව මුදවගන්නේ නැතුව කොහොමද මිනිස්යාගේ හිත හදාන්නේ? මුලින්ම ඒ දෘෂ්ටි ටික නැති වෙන්න ඕන. දැන් පටාචාරා වෙනකොට එයාගේ දැඩි සංවේගයෙන් පළවෙනි එක සිහිය ඇතු වෙන්න. එතකොට සිහිය එළඹ ගත්තා. ඇඳුම්වත් නැතුව හිටපු අය ඊට පස්සේ එයාට කියලා දුන්නා ජීවිතය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. එතකොට ගෞතමිය එනකොට කිසා ගෞතමිය එනකොට එයාටත් කියලා දෙනවා ජීවිතේ තේරුම් ගන්න ඉඩ අරිනවා. හැබැයි ඇතුළතින් අපි මේ කනට කතා කරන වැඩිනේ. බුදුරජාණන් වහන්සේම නෑ අබමිටක් අරගෙන එන්න නොමල ගෙදරකින් ඇඟ ඇතුළට තේරෙන්න දුන්නා. ධර්මයේ කනට නෙමෙයි බුදුහාමුදුරු දුන්නේ ඇඟට. හිත ඇතුළට දුන්නේ. අපි නම් අඩ ගහලා ඕකට දුක් වෙන්න එපා. ඉතින් ඔහොම තමයි ළමයි ඒව නැති වෙනව පේන්නේ නැද්ද? ඉතින් බුදුබණ පදේත් කියලා තියෙනවා මේ පොඩි ළමයි නැති වෙනව ඕකට ඉතින් දුක් වෙලා හරියන්නේ නැහැ. ඔහොමනේ අපි බණ කියන්නේ. බුදුහාමුදුරු වෙනේ නොමල ගෙන්දරකින් අබමිටක් අරගෙන එන්න. ඇයට මඟ ඇතුලින් ඒක තේරෙන්නේ ඉඳ දුන්නා. එතකොට ඇඟට දැනෙන්න දීපු අවස්ථා මේ එකක් දෙකක් මතක් කරන්න බොහොම ජනප්‍රිය. ඔබටත් එතකොට මතක් වෙනවා. එතකොට චූලපන්තක හාමුදුරන්ටත් එහෙමයි. අවුවේ වාඩි වෙලා රජෝ හරණං කියලා කියන දූවිල්ලේ වාඩි වෙලා. ගාථාවක් අමතක වෙලා නෙමෙයි. තේරුණා නේද? ධර්මය අවබෝධ නොවි. ඒක ඉතින් පස්සේ කිව්වේ ගාථාවක් මතක නැතුව කියලා. ගාථාවක් මතක නැතුව නෙවෙයි ධර්මය අවබෝධ වුණේ නැහැ. ඒකයි පන්සල දාලා යන්න ගියේ. ඒකයි පින්නතුනේ. ඒ ප්‍රශ්නේ ඔයත්තන්ටත් ඇති. සත්‍ය අවබෝධය සිද්ධ වුණා. සත්‍ය අවබෝධය සිද්ධු නැත්නම් ඒ කාලේදී පණල දැම්ම පණලේ. ඒ කාලේ හාමුදුරුවොත් එහෙම කරලා තියෙනවා. මේ හරියන්නේ නැත්නම් මේ ජීවිතේ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්නම් එයා ඔයා මේකට නෙමෙයි හොඳ ඔයා කිහිල්ල ඉවරලා වෙන වැඩක් කරගන්න කියලා. මොකද වෘත්තියට ගැළපෙන එකනයි පැන්නේ. ඒක සත්‍ය අවබෝධ වුණ නැති නිසා කිව්වා මහපන්තක හාමුදුරුවා යන්න. මොකද ඒකත් එක උපායක්. මහාපන්තක හාමුදුරුවෝ වැරදීමක් නෙමෙයි උන්වහන්සේ රාතන් වහන්සේ කෙනෙක්. ඒකත් එක උපායක්. සංවේගයට පත් කරන්න, මෙයාව කලකිරවන්න, මෙයාට එයාගේ පිළිබඳව අවබෝධය ඇති කරවන්න දුන්නා. කර්මස්ථානය. කර්මස්ථානය මොකද්ද? එළවීම. ඉතින් අපේ ඉන්න අයට කර්මස්ථානයේ හැටියට එළවීම කරොත් එහෙම මම බලා ගන්නම් එහෙනම් කියලා තමයි යන්නේ. ඉතින් කොහොමද වෙන්නේ? ඈ බලා ගන්න. දැන් මේ අවබෝධයටපත් වෙලයි කියලා මං කිව්වොත් එහෙම නිකම්මත් අවබෝධයටපත් වෙලා නැහැ කියලා අපි බලා ගන්නම් පස්සේ කියලා. ඒ මටවත් තියෙන්නේ මේ 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 වෙනකොට ලෝකයේ ස්වභාවය. ඉතින් බුද්ධ කාලයට වඩා හරි වෙනස්. අවබෝධයටපත් කරන්න කියලා අවසානේ මේ 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 ගුටි ගන්න වෙන්නේ. ප්‍රායෝගිකව ඇඟට දැනෙන ඇතහැරියා. දැකීමෙන් තොර ඇසත් දැන ගැනීමෙන් තොර මනසක් භාවිතා කරන්න. දැකීම් වලින් තොර ඇසක්, ඒක වෙනතුනේ බොහොම ගැඹුරට යනවා. දැකීම් කියලා කියන්නේ ඇස් දෙක පියාගත්තට පස්සේ දකින්නවනේ, ඒත් ඇහෙන් තමයි දකින්නේ. ඒකට කියන්නේ චක්කු විඥානය කියලා. අන්න එතන තමයි අපේ නිවැරදිම ඇහැ තියෙන්නේ එතන. තේරුණාද? හරි. දැකීම් වලින් තොර ඇසක් දැන ගැනීම, හඳුනා ගැනීම විදීම්නේ නේ, හඳුනා ගැනීම වලින් තොර මනසක් භාවිතා කරා මේ මොහොතේම පුරුදු කරන්න. දැකීම් වලින් තොර ඇසත් හඳුනා ගැනීම වලින් තොර මනසත් භාවිතා කරන්න. තථාගත සද්ධර්මයට පත්වීම තමයි මනුස්ස ලෝකයේ තියෙන වටිනාම අවස්ථාව. මේක දැන ගැනීම එහෙම නෙමෙයි, එතන සත්‍ය පුජ්‍යලයක් නැහැ කියලා දැනගන්න එක එහෙම නෙමෙයි. සත්ව පුජ්‍යල ගතිය අපින් අහකට යන්න ඕන. සත්ව පුජ්‍යල ගතිය අපින් අහකට යන්නේ මේ ලෝකේ දේවල් අල්ලන්නේ නැතුව ඉන්නකොට. ඒකයි දුටු දේ දුටු පමණයි කිව්වාම ඒක පිළිපදිනවා. ඒ පොඩ්ඩට පිළිපැද්දා. පිළිපදිද්දී අවබෝධ වුණා. අවබෝධ වෙනවත් එක්කම අර දාරු චීවර වෙනත් හරකෙගේ ඇනුම් පහරකින් නැති වුණා. එවනම් මෙතන තියෙන්නේත් එහෙමයි. දැකීම් වලින් තොර ඇසක්, හඳුනා ගැනීම් වලින් තොර මනසක් භාවිතා කිරීම. මේක හරියටම නිවැරදි වෙන තැනදී, හරියට අර පාස්වර්ඩ් එකක් හරියට ගියාම, මේල් එකක් හරි තමන්ගේ ડોකියුමන්ට්ස් ඕපන් වෙනවා වගේ, කම්පියුටර් එකක් ඕපන් වෙනවා වගේම තමන්ගේ ජීවිතෙත් ආලෝකය, හරි දේ තමන්ට පේන, සම්මා දිට්ඨිය පේන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ලිංගම් පරිස්සම් වෙන්න ඕන. එතෙන්දී ඔබගේ තියෙන පක්ෂ, පාට, වර්ග, කුල, ගෝත්‍ර, ආගම්, ස්ත්‍රී පුරුෂ භාවය පවා හැලිලා යනවා ඒ දැකීමෙන්. ඒවට ආස කරනවා නම් බනහන්න එපා, පක්ෂ බේරගෙන ඉන්න ඕන. තමන්ගේ ජාතිය, කුල, ගෝත්‍ර බේරන් ඉන්න ඕන. හැබැයි මේක දැක්කොත් ඔක්කොම නැතුව යනවා. දැනගැනීම මාත්‍රයද අවබෝධය ලෙස දැනෙනවා. තමන්ට අවබෝධය නොවේ දැනගැනීම මාත්‍රයක් පමණයි කියලා තේරෙන්නේ ඉතාම සියුම් විදියට. ඒ සියුම් විදියට ඒ තේරෙන දේත් තියෙනකං සැබෑවින්ම තමන්ගේ ආධ්‍යාත්මය තුළින් තමන්ගේ අවබෝධාත්මක පරිවර්තනයට පරප්‍රාප්ත උනේ නැහැ කියලා, පත් උනේ නැහැ කියලා තේරෙන නිසා එයාට ලෝකේ පිළිබඳව තියෙන දුක් වේදනාව තියෙනවා. ඒ වගේම ධර්මය තුලින් අහලා කන්සන්ට්‍රේෂන් එකක් ඇති කරගෙන ඉන්නවා. නමුත් ධර්මයෙන් පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන්ම ඒක බැහැරට ගිහිල්ලා සම්පූර්ණයෙන් මනස ආයි පරණ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා යථා අවබෝධය කියන එක තමාට තමා නොසගවාම අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන පරිපූර්ණ කොට. වෝ වෙලාවට මාය වංචනික විදියට අවබෝධයයි කියලා දෙයක් පෙන්නලා ඔබව සංසාරේ රවට්ටලා තියන්න ඉඩ තියෙනවා. එසා අවබෝධයට පත් වෙලා හිටපු අය ඕන තරම් එයා මම පින්නතුනේ ඒ වංචනික ධර්ම වලින් බිඳලා නැවත අවබෝධයට මඟ පෙන්වලා තියෙනවා. හුදු දැනුවත් වීමම සත්‍ය අවබෝධය නෙමෙයි. අභ්‍යන්තරයෙන් ලෝභ ద్వේෂ මෝහ මාන මද මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කොට නැගෙනවා නම් එනවා නම් මේම උබුර බුබුරා මේ කියන්නේ අවබෝධයට පත් වෙලා නැහැ. තමන්ට තමන් හොර කරගත්ත යුතු හිටියාම හරි වටේට ඕන දෙයක් කියන්න පුළුවන්. අවබෝධ වෙලා කියන්නත් පුළුවන්, නොවෙලා කියන්නත් පුළුවන්. තමන්ට තමන් හොරයක් නැතුව ඉන්න එක තමයි මෙතෙන්දි වැදගත්. තමන්ම බලන්න තමන් සතර අපායෙන් නිදහස්ද නැද්ද? ජාති ජරා ව්‍යාධි මරණ වලින් තමන් නිදහස්ද නැද්ද? ස්ත්‍රී භාව පුරුෂ භාවයන්ගෙන් ඔබ නිදහස්ද නැද්ද? පාට වර්ග ගෝත්‍ර ආගම් වලින් නිදහස්ද? නැද්ද? මේ ධර්මය දවසක් එහෙම නැත්නම් සතියක් පුරුදු කිරීමෙන්ද සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මය මේ කරුණු තේරුම් කර ගැනීම සඳහා වීරියකුත් ශ්‍රද්ධාවකුත් ප්‍රඥාවකුත් තිබිය යුතුයි. සතියකුත් සමාධියකුත් තිබිය යුතුයි. කරුණ තේරුම් කර ගැනීම සඳහා ස්ත්‍රිය තවම සැඟවී සිටිනවාද ඔබ තුල? පුරුෂයා තවම සැඟවී සිටිනවාද ඔබ තුල? එයයි ඔබ සකසා ගත්ත දේ. එයයි ඔබගේ සක්කාය. මම ස්ත්‍රියක් වෙමි කියලා හදාගත්තා නම් ඒක තමයි සක්කාය. හදාගත්ත දේනේ. මම පුරුෂයෙක් වෙමි කියලා හදාගත්තා නම් ඒක තමයි සක්කාය. ඒක තමයි සකසලා හදාගත්ත දේ. අර කනත්තු තියෙන චිමිනියට දාලා ආයි ගත්තහම එළියට ස්ත්‍රියකුත් නැහැ පුරුෂයෙකුත් නැහැ, රේන්නේ අලු ටික. ඉතින් එතකන් ඉතින් ස්ත්‍රිය පුරුෂය වෙලා නිකන් ඉන්නේ නැනේ අප්පච්චියේ. ඉතින් ඒකට දාන සැරසිලි නේද? ගොඩායි සැරසිලි. සැරසිලි ඔක්කොම දාලා ට්‍රේ එකේ දාලා ඇතුළට දාලා රයි භාගයක් තියලා එළියට ගත්ත ගමන් සැරසිලිත් නැහැ, ස්ත්‍රිය පුරුෂයත් නැහැ, මුකුත් නැහැ, නිකන් උලඟ යන අලු ටිකක් විතරයි. ඊට පස්සේ ඉතින් මේක නෝනගේ අලු, මේක මහත්තයාගේ අලු, මේක අම්මගේ තාත්තගේ අලු, මේ ඥාතියගේ අලු කියලා ඉතින් සත්‍ය අවබෝධ කරගත්තාම වෙනතුනේ සත්‍ය අවබෝධ කළ අයට කොච්චරම නින්දා අපහාස ගැරහුම් අරව මේවා කිව්වට දැනෙන්නේ නෑ. මේ නිකන් සින්දු කියනවා වගේ, නිකන් මීමැස්ස කුරුකුරු ගානවා වගේ සද්දයක් විතරයි ඒකේ ඇහෙන්නේ. සමහරලාට මේ ධර්මය අවබෝධ කරගත්ත ආශ්‍රිත ස්වාමීන් වහන්සේලා හිමේතා මේ ආශ්‍රය නිස්සරේ කරන නිසා සමහරලාට ওই රාජරාජ මහාමාත්‍යවරුන්ට ධර්ම අවබෝධය වෙලාද දන්නේ නැහැ. මොකද හේතුව මෙච්චර ගෑගාද්දි සද්ද නැතුව ඉන්න පුළුවන්. එච්චර ගෑගාද්දි සද්ද නැතුව ඉන්න පුළුවන් හොඳ අවබෝධයක් තියෙද්දි නැත්තම් කිපෙනවා තරහා යනවා කේන්ති යනවානේ. අනේ මං හොඳට ව්‍යායාම කරලා මේ දුවලා ඇවිල්ලා මේ ෆිට් එකේ ඉන්නවා. මං හිතන්නේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්ද වගකීමක් ගත්තාම වගකීම ඉෂ්ට කරනවා. බොල්කාරයෙක් වෙන්නේ නෑ. නමුත් ජීවිතේට දැනෙන්නේ ඒ ස්වභාවය ඇති වෙනවා. අපි කව බුදුරජාණන් වහන්සේගේ මැනීම තියෙන හෘද සාක්ෂියනේ. ඒ මිනිස්සේගේ හෘද සාක්ෂිය පිරිස්සන් නැතුව බුදු කෙනෙක් මිනිස්සයා වැරදි කියන්නෙත් නෑ හරි කියන්නෙත් නෑ. අපි හිතමු යම්කිසි මිනිස්සෙක්ගේ දරන්න පුළුවන් උපරිම උත්සාහය කරලා නම් ඒ මිනිස්සයා තියෙන්නේ. අයි කරන්න දෙයක් නැහැ. ටයිටැනික් නවක් වගේ දෙකට ගැටුනට පස්සේ ඒක ඉතින් ගිලී යනකොට කැප්ටන්ට කරන්න දෙයක් නැහැ. ඒකේ වැරදිකාරය දුර බලපු දුරේක්ෂය නැතුව බලපු මිනිහා වෙන්නත් පුළුවන්. නැව වේගෙන් ධාවනය කරපු මිනිහා වෙන්නත් පුළුවන්. ඒ කවුරුවත් නැතුව අයිස් කැටේට වැරද්ද දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැව නිෂ්පාදනය කරපු කෙනාට වැරද්ද දාන්නත් පුළුවන්. ඉතින් කොහේට කොහේට වැරදි වෙන්නත් පුළුවන්. හැම එකෙම වැරද්ද වෙන්නත් පුළුවන්. ඒ ඕකයි යථාර්ථය. බලන්න ඒවයි වගකීම් සහගත භාවය කියලා කියන්නේ කොච්චරද කියනවනම් ඒ සිනමා සිතුවමෙන් පවා පින්නතුන්ට පෙන්නනවා කාටත් පෙන්නනවා තමන්ගේ වගකීම කියන්නේ මොකද්ද කියලා. ඒකේ කැප්ටන් මොකද කරන්නේ? මේ සුක්කාරම ළඟට ගිහිල්ලා සුක්කාරම අල්ල ගන්නවා. ගිලින නැවේ සුක්කාරම අල්ල ගන්නවා. එහෙම එයා ඒ වතුරත් එක්ක ගිලිලා මේ යනවා. එයාට බේරෙන්න තිබ්බා වුණා. බොට්ටුවක් අරගෙන මේ වගේලා ගිහිල්ලා. නමුත් සමහර මිනිස්සුන්ගේ වගකීම් කියන එක මෙන්න මේ වගේ වැඩක් කියලා පෙන්නලා තියෙන ස්ථාන තමයි වගකීම. පෙන්නලා තියෙන ස්ථානය. එතකොට ඒ වගේ තියෙනවා. එතකොට බෝධිසත්වයන් වහන්සේගේ ගත්තාම සුමේධ තාපසතුමාගේ වගකීම. මනුස්සර ගහන්න බනින්න අරුගේ අඬු කඩන්න මේක බාරගත්ත ගොඩ කරන්නම් කියලා මූ ගොඩ කරලත් නැ මේක කියලා මූට ගන්න තියෙන්නේ කියලා නෙමෙයි නෙමෙයි වගකීම බාරගත්තන වගකීම තුල ඒකට වන්දියක් හැටියට යා කියනවා මගේ පිට උඩින් අඩිය තියලා එහා පැත්තට පැනලා වඩින්න. වගකීම ඉතින් තමන්ගේ ජීවිතේට තමන් වගකීමක් ඉස්සෙල්ලම බාර ගන්න ඕන. අන්න ඒකට තමයි වෙනතුර මේ සත්‍ය අවබෝධය කියලා කියන්නේ. භාවනාවක් හැටියට පුරුදු කරන්න. දැකීමෙන් තොර ඇසත්, දැන ගැනීම හා හඳුනා ගැනීම වලින් තොර මනසත්. භාවිතා කරන්න. දවසක් සතියක් මාසයක් භාවිතා කරලා බලන්න. ජීවිතේ පරිවර්තනය වෙයි. ඒ ගමන යද්දී ඔබට ධර්මයෙන් ඇසුණු හැම දෙයක්මත් ඔබට සහයෝගය ලබා දේවි. සත්‍ය අවබෝධය පිණිස
එහෙමනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලැබුවේ ඇමරිකාවේ පදිංචි චානක ඒකනායක පින්වත් මැතිතුමා විසින්. එතුමාගේ අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත් ආදරණීය පියාණන් වන සිරිල් ඒකනායක පින්වත් පියාණන් වහන්සේටත්, අභා ප්‍රාප්ත වීම සිදු වෙලා තිබෙන්නේ අප්‍රේල් මාස 21 වන දිනට සත්වසරක් පිරීම නිමිති කොටගෙන පුණ්‍යානුමෝදනා කිරීමට පියාණන් වහන්සේට, ඒ වගේම ආදරමනීය මෑණියන් වහන්සේ වෙන කුසුමා ඒකනායක පින්වත් මාතාවටත් අභා ප්‍රාප්ත වෙලා අප්‍රේල් මාස 21 වන දිනට වසරක් පිරීම නිමිති කොටගෙන මේ මව්පියන් දෙපළ ඇතුළු වංශ පරම්පරාගත සියලුම ඥාතීන්ගේ සාංසාරික ගමන සුවපත් වේවා, ධර්මානුශාසනාව පින්පඬුරක් වේවා, ප්‍රාර්ථනීය බෝධි නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් දුක් නිරෝගී සුවපත් භාවයේ ශාසනික මෙහෙවරට සෙත් ප්‍රාර්ථනා කරති වෙනවා. ඒ වගේම රටවාසී හැම දිනාටමත්, ඒ පින්වත් මහත්මාණන්ගේ පවුලේ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්ම අවබෝධයත් සලසා ගන්නට තුරුණුවන්ගේ අනන්ත ආශිර්වාද බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් අද දවසේ සද්භාවයෙන් යුක්තව දායකත්වයේ ධර්මින් කටයුතු කරේ ඇමරිකාවේ පදිංචිව චානක ඒකනායක පින්වත් මැතිතුමා. එතුමන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙලසම ශ්‍රසිද්ධ වේවා, පුණ්‍යානුමෝදනාවට ලක්වුණු ඒ මෑණියන් වහන්සේටත් පියාණන් වහන්සේටත් ජන්මාන්තරගත වෙච්ච හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේට සහසම්බන්ධ වූ ධර්ම ශ්‍රවණය කළ, අන්තර්ජාලය තුළ ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත්, ඒ අයගේ නමින් මේ පරලෝකීය ඥාතීන් හැම දිනාටමත්, සුජීවත්ව වාසය කරන හැම දිනාට ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් ලැබේවා. ඒ වගේම රටටත් ජනතාවටත් තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා, ප්‍රඥාව නැනනෝන ඇතිවේවා, ධර්මානුකූලව ජීවිත ජයගන්න හැම දෙනාටම වාසනාව භාග්‍ය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්සේතුච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සුභත්ති.